තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තරවසන්න හැමදෙනාටම අද අපි කාලයකට පස්සේ මාස කිහිපයකට පසු වෝහාර දේශනා වැඩසටහන නැවත ආරම්භ කරනවා. අපි ගිය වතාවේ කතා කරන්නට ඉදෙන මේ වෙනකොට අපි දානය සම්බන්ධයෙන් කරුණු කාරණා රාශියක් කතා කරලා තිනවා, දේශනා 17ක් විතර. අපි ඒ මම හෑන්ඩ් අවුට් එකක් දීලා ඇති, ඒකෙන් තමයි අපි දේශනාව සිද්ධ කරන්නේ දාන කතා කියලා. ඉතින් ඒකේ අපි ආමිස දානය සම්බන්ධයෙන් ආමිස දාන වර්ග, දාන වස්තු වර්ග, ඊට පස්සේ දානය දෙනකොට තියෙන මානසික තත්ත්වය, ඊට පස්සේ කාල දාන වර්ග, සත්පුරුෂ දාන වර්ග ආදී සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට යෙදුණා. ඊළඟට අපි කතා කරන්නට යෙදුණා ප්‍රතිග්‍රාහකයෝ දායකයා සම්බන්ධයෙන් යම් විවරණයක් සිද්ධ කරා. දානය කුඩා වුණත් උතුම් දානාධ්‍යාසයේ තියෙනවා නම් දානය මහත්ඵල වෙනවා කියන එක අපි කතා කරන්නට යෙදුණා. ඊළඟට ප්‍රතිග්‍රාහකයා සම්බන්ධයෙන් කතා බහ කරන්නට යෙදිලා අපි දක්ෂිණා විභංග සූත්‍රය කියන එක සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට මේ දක්ෂිණා විභංග සූත්‍රයේ මහා ප්‍රජාපති ගෝතමිය සම්බන්ධයෙන් විවරණයක් සිද්ධ කරා. කොහොමද එතුමිය ඒ චීවර කට්ටලිය හදාගෙන බුදුරජාන් වහන්සේ වෙත ගිහිල්ලා ඒක පූජා කරේ කියන එක. ඉතින් ඊළඟට අපිට මේ සූත්‍රයේම වෙන්නේ මොකද්ද? බුදුරජාන් වහන්සේට ඒ සිවුරු යුගලය කට්ටලේ නැත්නම් යුගලය පූජා කරනකොට බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරනවා සංඝේ ගෝතමී දේහි සංඝේ ගෝතමී දේහි කියලා. සංඝයාට මේක පූජා කරන්නට කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට නැවත නැවත ඉල්ලා සිටනකොට කියනවා සංඝයාට මේක පූජා කරන්නට කියලා. එතකොට ඒක සම්බන්ධයෙන් අපේ තේරවාදී අටුවා විවරණයක් තියෙනවා. එතනදී ඒක අපි පසුව කතා කරන්නට ඕන දෙයක්. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මැදිහත් වෙලා ප්‍රජාපති ගෝතමියගේ ಗುಣ කියලා මේ බෝසතාණන් වහන්සේට කුඩා කාලේ පටන් මේ ප්‍රජාපති ගෝතමිය කරපු උපකාරයන් සිහිපත් කරවලා ආපාදේතා පෝසේතා, ඒ කියන්නේ පෝෂණය කරපු, උස්මහත් කරපු, ලොකුමහත් කරපු, මොකද ජනිත්‍යා කාලකථාය, ජන්මේ දීපු මායාදේවිය කාලක්‍රියා කළාට පස්සේ මේ ප්‍රජාපතිය තමයි බෝසතාණන් වහන්සේව හදාවඩා ගත්තේ. ඉතින් සුළුමව, ඒ කියන්නේ මායාදේවියගේම බාල සහෝදරිය. ඉතින් ඒ නිසා මේ ප්‍රජාපතියට අනුකම්පාවෙන් මේක පිළිගන්නේ කියලා කිව්වා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේත් ප්‍රජාපතියට මහත් උපකාරක වුණා. මොකද බුදුරජාණන් වහන්සේ නිසා තමයි ප්‍රජාපති ගෝතමිය මොනවාද බුදුන් දහම් සංඝ සරණ යන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නිසා තමයි ප්‍රජාපති ගෝතමිය පංචශීලයේ පිහිටේ. ඒ වෙනකොට සෝවාන් කියන මාර්ගඵල අධිගමනය කළා තිබුණා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බහුකාරත්වයත් ප්‍රජාපතිය දේශනා කරනවා, ආනන්ද සාංශ දේශනා කරන ප්‍රජාපතියට. ප්‍රජාපති ගෝතමියත් බුදුරජාණන් වහන්සේට, බෝසතාණන් වහන්සේට කරපු සේවය, එහෙම නැත්නම් උපකාරය ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශන දෙකම අනුමත කරනවා. ප්‍රජාපති කියන්නේ එතරම් කියනවා බුදුරජාණන් වහන්සේගෙන් බහුකාරත්වයේ උන්වහන්සේ ප්‍රකාශ කර සිටිනව ප්‍රජාපතිය ගොඩක් උපකාර ලැබලා තියෙනවා තථාගතයන් වහන්සේ වෙත එළමිලා. ඉතින් ප්‍රජාපතියගෙන් ලැබිච්ච උපකාරය කොහොමත් ඒක පිළිගන්න එකක්. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෞද්ගලික දානයන්ට වඩා සාංගික දානය බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා ප්‍රමුඛ කරගත් සාංගික දානය උසස් කියලා. පෞද්ගලික දාන 14කුත් සාංගික දාන 7කුත් වශයෙන් මේ දක්ෂිණා විභංග සූත්‍රය සවිස්තරව දේශනා කරනවා. එතනදී එන කොටස තමයි අපිට මේ බහුකාර කියන කතාව. බහුකාර කියලා කියන්නේ බොහෝ උපකාර කරනවා කියන එක. ඒක අපි ඇත්තටම ඉන්නේ පිටුව 54 සූත්‍රයේ පිළිබඳ විවරණය කියන පාඩමේදී. එතනදීන ප්‍රජාපතිය තථාගතයන් වහන්සේට චීවර යුග්මේ පූජා කර කල්හි තථාගතයන් වහන්සේ ඒ සංඝයාට පූජා කරන නිසා ඇයට පැවසුවායි. නමුත් ප්‍රජාපතියගේ මනෝරථය පූර්ණය කිරීම සඳහා ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේගේ බෝධිසත්ව අවධියේහි කුඩා කල ප්‍රජාපතිය විසින් කරන ලද උපකාරයන් තථාගතයන් වහන්සේට සිහිපත් කළහ. මායාදේවිය කාලක්‍රියා කළ විට කුඩා බෝසත් බෝධිසත්වයන් රැකබලා ගත් නිමින් උස්මහත් කළේ ප්‍රජාපතියයි. එසේම ආනන්ද ස්ථවිරයෝ ප්‍රජාපතියට තථාගතයන් වහන්සේ විසින් කර ඇති උපකාරයන් තථාගතයන් වහන්සේට සිහිපත් කළහ. ප්‍රජාපතිය තිසරණ සරණ ගියේද පංචශීලයේ රකිමින් පංච දුෂ්චරිතයෙන් වැළකුණේද ත්‍රිවිධ රත්නයේ කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවක පිහිටියේද, ඒ කියන්නේ ආර්ය භාවයට පත් වුණේ ආර්යකාන්ත සීලයක පිහිටියේද, චතුරාර්ය සත්‍ය පිළිබඳ සැකදුරු කරගත්තේද තථාගතයන් වහන්සේ පිහිට කරගෙන, ඒ කියන්නේ සෝවාන් මාර්ගඵල ලැබුවෙත් තථාගතයන් වහන්සේ උපකාර කරගෙන ඉඳලා බව හතකින් එයාට කාම භවයේ බව හතෙන් එහාට ප්‍රජාපතිගේ උප්පත්තියකුත් නැහැ. තථාගතයන් වහන්සේ ආනන්තරුන්ගේ ප්‍රකාශනය අනුමත කළහ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පහත සඳහන් පුද්ගලයන් බහුකාරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොනවාද? යමෙකුට පළමුවරට ත්‍රිවිධ රත්නය සරණ යාමට උපකාර කළ කල්යාණ මිත්‍රයා, පංච දුෂ්තරකින් වැළකී පංච සීලයේ පිහිටා සිටීමට උපකාර කළ කල්යාණ මිත්‍රයා, ත්‍රිවිධ රත්නයේ කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇති කර ගැනීමට සහ ආර්යකාන්ත සීලයක පිහිටා සිටීමට උපකාර කළ කල්යාණ මිත්‍රයා සහ චතුරාර්ය සත්‍ය පිළිබඳ සැකදුරු කරගෙන උපකාර කර කල්යාණ මිත්‍රයා. මොදු කල්යාණ මිත්‍රයන්ට නිතර අභිවාදන පච්චුපට්ඨාන අංජලි කර්ම සාමිච්චි කර්ම කිරීමෙන්ද නිතර චීවර පිණ්ඩපාත සේනාසන සහ ගිලාන ප්‍රත්‍ය බේසජ්ජ පරික්කාර පූජා කිරීමෙන්ද ප්‍රත්‍යෝපකාර සිදු කොට අවසන් කිරීමට නොහැකි බවත් පැවසුවා. يعني කොච්චර මේ කට්ටියට අපි ට්‍රීට් කරත් ඒකේ කෙලවරක් දක්වන්නට බෑ. ඒක අපි ඉස්සරහට හම් වෙනවා. ඒ කියන්නේ දිනෙන් දවසේ 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 මොනවාද චීවර පිණ්ඩපාත ඉතා ප්‍රණීත වශයෙන් පූජා කරා. ජේතවනාරාමයේ බඳු මහා විහාරයේ බඳු විහාර සකස් කළ පූජා කරා. ඒ අපිට තිසරණේ සමාදන් වෙන්න, පංචශීලයේ සමාදන් වෙන්න, මාර්ගඵල අධිගමනය කරන්න උපකාර කරපු අයගේ ණය ගෙවන්නට බැහැ කියලා බුදුරජාණන් දේශනා කරනවා. මෙතන සූත්‍රය අපිට හම් වෙන්නේ. එතකොට අපි දැන් මෙතනදී අපි මේ පොතේ හැටියට මම මේ බහුකාර කියන මාතෘකාව, ඒක වෙනම ඇත්තටම පොතක් ලියන්න තරම් සුදුසු තොරතුරු තියෙන එකක්. මේ බහුකාර කියන මාතෘකාව කෙටියෙන් මේ මාතෘකාවටදී කතා කරනවා. මොකද දක්ෂිනා විභංග සූත්‍රයේ ගැලපෙන පරිද්දෙන් සහ දාණයට යම් සම්බන්ධතාවයක් තියෙනවා. මොකද බහුකාර පුද්ගලයන්ට අපි දන් දීම උපකාර කිරීම සිද්ධ කරන්න ඕන නිසා. ඒතකොට බහුකාර පිරිස් මෙතන ලිස්ට් ඩවුන් කරලා ඇති. ඒ බහුකාර කියන එක ථේරවාදයේ තුල යමකගේ ජීවිතයේ රස ආධ්‍යාත්මික දියුණුවට නන් අයුරෙන් උපකාර කළ අයවලුන් විශේෂ අවධානයකින් සලකනු ලැබේ. බහුකාර හෝ බහූපකාර, බහූපකාර හෝ බහුකාර නමින් ධර්මයේ හඳුනනු ලබන මොවුන් පුද්ගලයාට නානා ආකාරයෙන් උපකාර කරති. පහත දැක්වුණේ බහුකාරයන්ගේ ලැස්තුවක් කියලා පල්ලෙහා තියෙන මොනවද? මාතා පිතරෝ දෙමව්පියවරු, ඒක තමයි මුලින්ම බහුකාර භාවයට පත්වන්නේ. ආචාර්යා ආචාර්යවරු ගුරුවරු, චතුපච්චේ දායකා ශ්‍රමණයන්ට සිව්පස්යෙන් අනුග්‍රහ කරන දායකයෝ, ඒක භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන්. ගිලානුපට්ඨායක ගිලනුන්ට උපස්ථාන කරන ගිලානුපස්ථායකයෝ. මෙන්න මේ කියන ප්‍රධාන හතර තමයි අපිට හම් වෙන්නේ. තවත් බහුකාරයෝ ඉන්නවා, ඉන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේ හතර පෙන්වනවා. මොකද මව්පියවරු කුඩා කාලේනම් අපිට උපකාරයි අපේ ජීවිතේ ගොඩනගා ගන්නට. ආචාර්යවරු තමයි මාර්ගෝපදේශකත්වේ ලබා දෙන්නේ. ඒක අපිට සිප් සතර උගන්වපු ආචාර්යවරයාගේ ඉඳලම ධර්මයේ උගන්නන කර්මස්ථාන දීලා මාර්ගඵල ලබන්න උපකාර කරන මේ සියලු ආචාර්යවරු ලෞකික ආධ්‍යාත්මික ලෝකෝත්තර මේ මාර්ගයට උපකාර කරපු හැම දෙනා මෙතන ඇතුළත් වෙනවා. චතුපච්චේ දායකා කියන එක විශේෂයෙන් උපකාර වෙන්නේ පැවිද්දන්ට. මොකද පැවිද්දන්ට තනියම ජීවිතය ගත කරන්න බැරි නිසා ඒ තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්නට අවශ්‍ය ප්‍රත්‍ය ටික ලබා දෙන මිනිස්සු දායකයෝ බහුකාරය ලෙස සලකන්නට ඕනේ. ගිලානුපට්ඨායක කියලා කියන්නේ අපිට නැති බැරි නොහෙන කියන ගිලන් වෙන අවස්ථාවකදී උපකාර කරන කෙනා බොහෝ උපකාරකයි. ඒ නිසා මේ කියන හතර ගොල්ලා අපිට ධර්මයේ හම් වෙනවා බහුකාර පුද්ගලයෝ හැටියට. ඉතින් අපි ඒක සම්බන්ධයෙන් අද දේශනාවේ මම ඒක තමයි ටිකක් එම්ෆසයිස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක දාණයට කෙලින්ම සම්බන්ධ නැහැ. නමුත් දක්ෂිනායි බංග සූත්‍රයේහි ආපු නිසා සහ මේ පොත අපේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සකස් කරපු නිසා ඒකෙදි ඒ මාතෘකාම මෙතනදී එලබරේට් කරලා තියෙනවා. මාතා පිතරෝ, මාතා පිතර කියන්නේ මව්පියවරු කියන එක. අපි ඒක කෙටියෙන් අපි කියවලෙමු ඉස්සලා හැන්ඩ් අවුට් එකේ තියෙන එක. දරුවන්ගේ ජීවිතවල ප්‍රථම බහුකාර්යය දෙමව්පියෝය. ඉගෙන අහන්න දෙයක් නැහැ. මනුස්ස තලයේ උප්පත්ති ලැබනවනම් සත්තිරිසන් ලෝකයේ උප්පත්ති ලැබනකොට විශේෂයෙන් මේ දෙමව්පියෝ දෙන්නගේ උපකාරය අනිවාර්යෙන් ලැබෙනවා. සමහර പ്രേත සහ බූමාටු දෙවරුන්ටත් මව්පියෝරු ඉන්නට පුළුවන්. ඉහළ දිව්‍ය තලවලත් මව්පියෝරු ඉන්නවා. ඒ හැබැයි අපි මව්පියෝරු කරන ක්‍රමයට නෙමෙයි. මේ දිවියෙක්ගේ ඇකය උඩ නැත්තම් උකුලේ යම් කිසි කෙනෙක් ඉපදුනොත් දිව්‍ය පුත්‍රයෙක් හෝ දිව්‍ය අංගනාවක් ඉපදුනොත් එයා පුත්‍රයා හෝ දුව ලෙස සලකනවා. ඒක තමයි ඒ දිව්‍ය ලෝකයේ ඕපාතික සත්වයන් තුළ දිව්‍ය පුත්‍ර දරු දුහිතෘ භාවයේ සලකන ක්‍රමය. ඉතින් කොහොම හරි දරුවන්ගේ ජීවිතවල ප්‍රථම බහුකාර්ය දෙමව්පියෝ. දරු ගැබ දරා සිටීමේ පටන් දරු ප්‍රසූතිය සහ මව් කිරි පෙවීම යන සියලු කටයුතුලදී මවගේ කැපකිරීම සුවිශේෂයි. එතකොට දරු ප්‍රතිසන්ධිය අරගත්තට පස්සේ ගැබ දරාගෙන අපිව දරාගෙන ඉඳලා බිහි කරලා නිරුප්‍රද්ධිතව ආරක්ෂා කරලා ද්විති කරලා මව්කිරි පොවලා ඇතිදැටි කරන ඒ සියලු කැපකිරීම මව් විසින් තමයි සිද්ධ කරන්නේ. ආහාර පාන වාසස්ථාන සහ විශේෂයෙන් ආරක්ෂාව සැපයීම වශයෙන් පියාගෙන් ලැබෙන උපකාරය අතිමහත්. ඒ සහ ඒ වගේම අපේ ප්‍රතිසන්ධියට අවශ්‍ය ඒ කුස සකස් වීමට පියාගේ ශරීර කොටස් දායක වෙලා තියෙනවා. සහ ඊළඟට ඒ ඉපදුන දවසේ පටන් සහ කුස පිණිසඳ ගත්ත මොහොතේ පටන් මවට රැකවරණය දෙමින් සහ ඒ ඉපදුනාට පස්සේ දරුවාව සම්පූර්ණයෙන් රැකබලා ගැනීමේ වගකීම පියාට තමයි ප්‍රධාන වශයෙන් එන්නේ. ඉතින් ඒ නිසා මේ මව්පියවරු දෙදෙනා තමයි යුගලයක් ලෙස අපිට උපකාර කරන්නේ මේ ජීවිතයේ ගොඩනගා ගන්න ආරම්භයේ. මේ නිසා දරුවා සහ දෙමව්පියන් අතර ඇති දැඩි බන්ධනයක් ඇති වේ. දෙමව්පියෝ දරුවන්ට සහ දරුවන්ට ප්‍රත්‍යස ආරක්ෂාව සපයන්නව පමණක් නොව ඔවුන්ගේ ප්‍රථම ගුරුවරු දෙවි පුබ්බාචරියාති උච්චතේ කියලා බුද්ධ වචනයක් තියෙනවා. ඒක ඉන්නේ කොහොමද? බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකා. කොහොමද කියන්නේ? බ්‍රහ්මාති මාතා පිතරෝ. එතකොට ඔවුන්ගේ තියෙන ගුණයක් ලෙස දක්වනවා. ඒක අපි ඉදිරියේ කතා කරන්නට උනේ. බ්‍රහ්මයාගේ තියෙන මහා බ්‍රහ්මයා තියෙන සතර බ්‍රහ්ම විහරණ සත්‍යෝක සියලු සත්‍යෝක කෙරෙහි. එතකොට දරුවන්ට ඇති වෙනවා දිමෝපියන්ට ඇති වෙනවා දරුවෝ කෙරෙහි මේ සතර බ්‍රහ්ම විහරණ සුදුසු කාලෙදී. ඉතින් ඒ නිසා බ්‍රහ්ම ලෙස හඳුන්වනවා. ඊළාට බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ. පුබ්බාචරිය කියලා කියන්නේ පළවෙනි ආචාර්ය උදෙන වෙන්නේ මව්පිය උදෙන. විශේෂයෙන්ම ඒක අර කතා කරන්න උගන්නන තැන ඉඳලා. මොකද අකුරු කියවන තැන, කතා කරන උගන්නන තැන, ඇවිදින්න කරන්න, ආහාර අනුභව කරන හැටි, වැසිකිලි කැසිකිලි කරන හැටි, මේ හැම දෙයක්ම අපිට නැති බැරි වෙලාවේ කරලා දීලා ඒක උගන්නලා ඒ තනියම මිනිස්සෙක් ලෙස සමාජ සත්වයෙක් ලෙස ජීවත් වෙන්නට අවශ්‍ය පදන මැනස්ටික පවා දාන්නේ ඇති කරන්නේ මේ දෙමව්පියෝ දෙදෙනා. ඒ නිසා බුදුරජාණන්සේ දේශනා කරන පූර්වාචරය. ඉතින් අනිත් සියලු ගුරුවරු, ඒ කියන්නේ අපේ ඉස්කෝලවල හම්බ වෙන ටීචර්ස්ලා වෙන්නට පුළුවන්. ඒ වගේම ගත්තොත් පැවිදුනාට පස්සේ එන ස්වාමීන් වහන්සේලා වෙන්නට පුළුවන්. බණ කියන ගුරුවරන් පුළුවන්. සම්මා සම්බුදුවරයෙක් වෙන්නට පුළුවන්. මේ සියලු දෙනාම සත්වයාට සෙත සලසන්නේ දෙමව්පියෝ මිනිස්සු අතර ගත්තම දෙමව්පියන් විසින් ලබා දීපු අධ්‍යාපනයේ හුරුව මත. ඒක ප්‍රධාන එක. ඒ නිසා ඔය සමහර මම එක YouTube එකේ දැකපු එක reliable video එකක් ලෙස තමයි කියන්න වෙන්නේ. ඒකේ අර අවුරුදු ගාණක් බල්ලෝ එක්ක හැදිච්ච ළමෙක් හොයා ගන්නවා එකට. ඒතකොට ඒකෙදී ළමයා හොයා ගන්නකොට ඇත්තටම මිනිස්සුන්ට කඩාපනින මට්ටමට තමයි එයා ඉන්නේ. ඊට පස්සේ මේ කොහොම හරි මෙයාව දමන්නේ ඉතින් පොඩි ළමෙක් ඒ වෙනකොට ගෑල් ළමෙක් මෙයාව අල්ලගෙන ඊට පස්සේ ටේම් කරලාගෙන මිනිස්සෙක් ලෙස දැන් මෙයාව අදා ගන්නකොට අන්තිමට කියනවා ඒ වීඩියෝ එක හැදිර කිව්වේ මේ එයාට අර අපිට තිබිච්ච හියුමන් කොග්නිටිව් නැත්තම් ඒ මොනවද කියන්නේ අර මනුස්ස දක්ෂතාවය නැත්තම් ඒ හැකියාවන් ටික ශක්්‍යතාවයන් ටිකට ළඟා කරගන්න බැරි වෙනවා. මොකද අර මනස මොළය දියුණු වෙන කාලයක් තිරන කුඩා කාලේ ඒකෙදි අවශ්‍ය පන්නරේ අවශ්‍ය උපකාරේ අවශ්‍ය ඉන්පුට් එක ලැබෙන්නේ නැහැ සත්වයන්ගෙන්. ඒතර ඒ බල්ලෝ ටිකක් අතර ඉන්නකොට එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මේක වුණාම අපිට ඒක තේරෙනවා. ඒකෙදි මම තේරුම් ගත්ත දේ තමයි ඒ කුඩා කාලේ ලැබෙන ඒ ක්‍රමානුකූලව ලැබෙන පන්නරය දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් ඉස්කෝලවලින් සමාජයෙන් ඇත්තරම අපි ඇසුරු කරන සමාජයෙන් ඒ ලැබෙන එක තමයි අපේ ඉදිරි සියලුම ගැඹුරු අධ්‍යාපනයේට විද්‍යාඥයෙක් වෙනවා නම් දොස්තර කෙනෙක් වෙනවා නම් ඒ සියලු දේටම පදනම් වැටෙන්නේ එතන. මොකද අර ළමයාට දැන් ඒ ගැප් එක මිස් වුණාට පස්සේ අවුරුදු ගාන කුඩා කාලෙදි නැවත අර මට්ටමින් හදන්න බැරි තත්ත්වයක් තමයි එන්නේ. එතකොට අපි වයසට ගියාට පස්සේ සමහරවිට අපේ ජීවිතවල තියෙන පුළුවන් සමහර ගැප් කාල මොනවත් කරපු නැති ඉගෙන ගත්තේ නැති කාලේ ඉන්නට පුළුවන් සමහරවිට. අපතේ ගියපු කාල තියෙනවා ඉන්නට පුළුවන්. ඒ වගේම අපිට පස්සේ කාලෙකදී යම් ක්‍රමයකට අල්ල ගන්නට පුළුවන්. මහන්සි වෙලා වැඩ කරලා ඒක කැචප් කරගන්නට පුළුවන්. නමුත් අර කුඩා කාලේ වර්ධනය වෙන එක ශරීරයත් එක්ක වර්ධනය වෙනකොට ඒ ලැබෙන්න ඕන රැකවරණය ලැබෙන්න ඕන ආදරය ලැබෙන්න ඕනේ ඉන්පුට් එක නොලැබී ගියොත් ඒ මනස ශරීරයේ වර්ධනය වෙලා තියෙන නිසා සමහර විට ඒක ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඒ ස්ට්‍රක්චර් එක ඊට පස්සේ වෙනස් වෙන්නේ. දැන් ඕක ගොඩක් වෙලාවට අපිට බලපානවා භාෂාව සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපිට එනවනේ ඇක්සන්ට් එකක්. දැන් අපි උදාහරණයකට වෙන භාෂාවක් කතා කරන්න යනකොට මොනවා කරත් ඒ භාෂාවේ නේටිව්ස්ලාට තේරෙනවා මෙයා විදේශීය කෙනෙක් කියලා. මොකද අපිට අපේ භාෂාවට හුරු ඇක්සන්ට් එක. සිංහල කතා කරන අය ඉංග්‍රීසියෙන් කතා කරන්න ගියාම ටක් ගාලා තේරෙනවා අපිට උනත් මේ සිංහල කෙනෙක් තමයි කතා කරන්නේ. ගොඩාක් ඉතින් මහන්සි වෙලා ඇක්සන්ට් ඒ කියන්නේ ඉංග්‍රීසි ඇක්සන්ට් එක හදාගත්තා ඉන්න පුළුවන්. සහ ගෙවල් වල පවා ඉංග්‍රීසියෙම කතා කරලා කාලයක් තිස්සේ ඒකට එක්ස්පෝෂර් එක ලැබිලා පිටරටක ජීවත් වෙච්ච කෙනෙක් නැත්නම් ලංකාවේ වුණත් ඒ වගේ සමාජයක ජීවත් වෙච්ච කෙනෙක්ගේ හොඳ ඇක්සන්ට් එකක් වෙනවා. ඒතකොට එයාගේ ඒකේ ඉන්නට පුළුවන් කුඩා කාලේ ඉඳන් ඒක ලැබිලා තිබුණා. නැත්නම් අර කාලයක් තිස්සේ මේක ලැබුණාට පස්සේ පසුව ඒ භාෂාව ඉගෙන ගන්නකොට ගොඩක් වෙලාවට ඇක්සන්ට් එක වළක්වන්නට බෑ. ඒකට හේතුව තමයි අපි කතා කරන්න හුරු වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඒක අන්තිමට අපි හිතන්නේ නැති කියන්නේ ලොකුවට කල්පනා කරන්නේ නැතුවනේ අපි කතා කරන්නේ. ඒක අපි සාමාන්‍ය හුරුවක් බවට පත් වෙනවා තමන්ගේ මව් භාෂාව. ඒතකොට අපේ වචන උච්චාරණය කරන හැටි අපි හඬ ගන්න හැටි අපිට ඒක ඉන්බිල්ට් වෙනවා අපේ ශරීරයට මනසට. ඊට පස්සේ වෙන භාෂාවක් කතා කරනකොට ඒක මත තමයි අපි කතා කරන්නේ. මව් භාෂාව මත හඬ උච්චාරණය මත තමයි අරකට අපි යන්නේ. කොච්චර කරත් ඒක හරි අමාරුයි ඒ නේටිව් ගතිය එන්නට. ඒක කරන්න බෑ ඇත්තටම. ඉතින් ඒක බුරුමේ ඉන්නකොට බුරුම කට්ටිය ඉංග්‍රීසි කතා කරනකොට අපිට තේරෙන මේ බුරුම ඉංග්‍රීසි. තායි කට්ටිය කතා කරනකොට ඒක වෙනයි. ලාඕස් කට්ටිය, කම්බෝඩියන් කට්ටිය. එතකොට ඒ කට්ටියට හොඳට ඒ භාෂාවෙන් එන ඇක්සන්ට් එක තියෙනවා. ඒ වගේ sorry ඒකෙන් මම කියන්න හැදුවේ භාෂාවක පවා මේක බලපාලා තියෙන ලොකුට. භාෂාවක් කතා කරනකොට පවා. ඉතින් ඔය එක ලංකාවේ මහාචාර්යවරයෙක් බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් මට එතුමගේ දැන් මම නම් මතක නැහැ මගෙත් එක්ක මේක සෙමිනා එකකට බුරුමේදී සහභාගී වෙනකොට එතුමා කියපු එකක් තමයි ඔය ඉස්සර කියනවා මේ කුරුල්ලන්ගේ හරි මොකක්ද දිව කපනවා කියලා කතාවක් ගැන කියනවා. ඒතකොට ඒකෙන් එතුමා අදහස් කරා මේ දිව කපනවා කියන එකේ තේරුම මේ කුරුල්ලව සම්බන්ධයෙන් කියන එකක්. ඉතින් ඒක අපිටත් අදාළ වෙන එකක් කියලා තමයි එතුමා අදහස් කරේ. මොකද යම් කාලයක් ආවට පස්සේ අපේ භාෂාවේ අපේ හුරුවක් එනවා. ඒක වළක්වන්නට බෑ. ඒක අපේ මුළු ජීවිත කාලෙම ඊට පස්සේ බලපානවා. ඒ මව් භාෂාව හැදිච්ච හැටි. එතකොට ඒකෙන් ගම්ම වෙන්නේ භාෂාව කියන එක අපි හිතන ක්‍රමය අපේ සදා හැම දෙයකටම බලපාන දෙයක් නේ. අපි චින්තනය පවා මොඩිෆයි වෙනවා අපි ඉගෙන ගන්න භාෂාවේ තියෙන දියුණු නොදියුණු භාවය අඩු. ඉතින් ඒ විදිහට බලුවම දෙමව්පියන්ගෙන් ලැබෙන හුරු ටික කතා කරන හැටි, ඇවිදින හැටි, හිතන හැටි, ඒ කට්ටියගේ සංකල්ප ඒ ඔක්කොම අපේ ජීවිතේට ලොකුවට බලපාලා තියෙනවා. ඒකෝට ඒ නිසා තමයි සමහර ටොක්සික් පවුල් වල හිටියොත් එහෙම ළමයාගේ ඒක ජීවිතේට බලපානවා ගොඩක්. ඒ කුඩා කාලේ බිල්ඩ් අප් වෙනකොට ඩොමෙස්ටික් වයලන්ස් තියෙන තැනක හිටියොත්, ප්‍රශ්න තියෙන තැන්වල හිටියොත්. ඒතර ඒ තැන්වල ඉන්න හැදෙන කුඩා දරුවට ඒ ප්‍රශ්න ටික ඔළුවට ඇවිල්ලා ඒක එයා ඩිවෙලොප් වෙන්නේ ඒ ඩිෆෙක්ට්ස් එක්ක තමයි එයා හැදෙන්නේ ඉස්සර. ඒ නිසා ඒ ප්‍රශ්නය සාමාන්‍යයෙන් එනකොට ඒ දෙමව් එහෙම කෝණෙන් බැලුවට පස්සේ අපිට තේරෙනවා දෙමව්පියන්ගෙන් අපිට ලැබිලා තියෙන දේ ඒක දැන් සමහරවිට විවේචන තියනවා ඉන්න පුළුවන් අපිට මෙහෙම කරේ නැහැ මදි ආදී ලෙසට. නමුත් අර අර කුඩා දරුවගේ කතාව බැලුවොත් බල්ලෝ එක්ක හිටපු දරුවා එයා මිනිසුන්ට බැරි වෙනවා, ඒ විද්‍යාඥයන්ට බැරි වෙනවා ඒ දරුවව සාමාන්‍යයෙන් සාමාන්‍ය මිනිස්සෙගේ කොග්නිටිව් ලෙවල් එකට ගන්නට. එතකොට ඒකෙන් ගම්ම වෙනවා මොන ප්‍රශ්නේ අඩුපාඩු තිබුණා දෙමව්පියෝ මනුස්ස පිරිසක් එක්ක දෙමව්පියෝ පිරිසක් එක්ක ආදරයක් කරුණාවක් එක්ක හැදිලා තියෙනකොට අපේ මනස හැදෙන ක්‍රමය අපිට ඒක නොලැබුණා නම් මොන වගේ මට්ටමක අපි ඉඳීද කියන එක ඉමජින් කරන්නත් අපිට අමාරුයි සමහර විට. ඉතින් ඒ නිසා අපේ ජීවිතවල තියෙන අපි අනිත්යට කරුණා මෛත්‍රිය දැක්වීම ආදරය කිරීම ඊට පස්සේ අපේ ජීවිතවල දේවල් හැන්ඩල් කරන හැටි සසරෙන් එන හුරුව තමන්ගේ ජීවිතෙන් දිනු කරගත දේවල් නැතුව නෙවෙයි. නමුත් අරක මත තමයි පදනම් වෙලා තියෙන්නේ. අරක මත. ඒ නිසා අර දරුවට ඉතාම හොඳ ට්‍රේනින් එකක් දුන්නත් ඒ මට්ටමට ගන්න බැරි වුණා කියලා කියන්නේ. අපිට ඒ අපිට ගම්ම වෙන දේ තමයි අපේ සියලු දියුණුවට පදනම අර කුඩා කාලේ ඇති ඒ ලැබෙන පන්නරය මොකද ඒ ඉන්පුට් එක. ඉතින් ඒක ලොකුම වගකීම අපිට එන්නේ දෙමව්පියන් දෙතනදී. මොකද ගුරුවරයෙක්ට හැන්ඩල් කරන්න පුළුවන් වයසක් නෙවෙයි. අද කාලේ නම් සමහර රටවල ඉතින් ඩේ කේයස් වල දාලා එහෙම කරනවා. නමුත් මොනවා වුණත් දෙමව්පියන්ගේ ඉන්ෆ්ලුවන්ස් එක තමයි ලොකුම එක ඕනම රටක ඕනම සමාජයක. විශේෂයෙන් මවගේ ඉන්ෆ්ලුවන්ස් එක ලොකුවටම බලපානවා. ඒ නිසා ඒ අපිට කියන්නට තියෙන්නේ අපි මොන ශාස්ත්‍රයේ ගිහිල්ලා මොන උගත බවටපත් වුණත් මොන ධර්මයක් ඉගෙන ගත්තත් උසස්ම වට්ටමින් භවනාදී සිද්ධ කරලා මාර්ගඵලයක් අධිගමනය කරත් ඒ සියල්ලටම පදනම වැටෙන්නේ දෙමව්පියෝ දෙදෙනාගේ මත දෙමව්පියෝ දෙදෙනා අපිට කරපු දේ මත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දෙමව්පියෝ දෙදෙනා පූර්වාචාර්යවරු කියලා. ඒතකොට ඒක අටුවා විස්තර කරන අනිත් සියලු ගුරුවරු උගන්වන්නේ මේ දෙමව්පිය උගන්වපු දේ මත ඉඳලා. ඒ නිසා තමයි පුබ්බාචරයේ කියලා කිව්වේ. ඒක සම්මා සම්බුදුවරේ පවා ධර්මයේ දේශනා කරලා අපිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවන්නට ඒ සත්‍යයා ඒ ලැබපු ඒ ආපු මට්ටම වැදගත් වෙනවා. මොකද කොච්චර දියුණු සත්‍යයක් වුණා සසර මේ භවයේ ඩිෆෙක්ට් එකක් සහිතව නම් ඉන්නේ සත්‍ය අවබෝධ කරන්නට බෑනේ. එතකොට මේ මට්ටමට දෙමව්පියන්ගෙන් ලැබෙන දායකත්වය ඉතාම විශේෂයි. ඒ නිසා අපි යම් ගුරුවරයෙක්ට අපි කියනවා මේ ගුරුවරයා නිසා මගේ ජීවිතය වෙනස් වුණා, මේ ස්වාමින් වහන්සේ මට ධර්ම ඇස පහදලා දුන්නා, මුන්වහන්සේ මට ධර්මය කියදුන. හැබැයි සියලු ස්වාමින් වහන්සේලා, ඒ කියන්නේ සම්මා සම්බුදුවරේ පවා ඒ සත්‍යයට සෙත සලසන්නේ අර බේසික් හැදිච්ච ගුණාංග සහ හැකියාවන් ටික මත. එහෙම තියෙන කෙනෙක්ට තමයි බණ කියලා මේක ගොඩ දාන්නට පුළුවන් වань. ඔක ඕපපාතික සත්‍යයන්ට දෙවියන්ට වෙනස්. මොකද ඒ කට්ටියගේ ප්‍රතිසන්දිය ඒ ගතිය වෙනස් ගතියක් නිසා. ඉතින් එතකොට ඒකෙදි වැදගත් වෙනවා අනිවාර්යෙන් මේ දෙමව්පිය දෙදෙන අපිට කරපු දායකත්වයේ කියන එක මග හරින්නට බැරි වෙනවා. ඒ නිසා තමයි ඔවුන්ගේ ප්‍රථම ගුරුවරයාද වෙති පුබ්බාචාර්ය. මේ නිසා දෙමව්පිය දරුවන් විසින් ඊට දුර සිට වොද ගෙනෙනු ලබන්නා වූ පූජාවන් ලැබීමට සුදුසු වේ ආහුණෙය. ඊට පස්සේ ඕකේ දැන් තව එකක් තියෙනවා. දැන් සමහර කෙනෙක්ට කියන්න පුළුවන් අපි දැන් දෙමව්පියෝ දෙන කුඩා කාලේ අතහැරලා ගියා ළමයා තනියම හැදුනා ඕෆනේජ් එකකටපත් වුණා. ඊට පස්සේ අපි තුමුකෝ දෙමව්පියෝ දෙන මිය ගියා යුද්ධකදී. එතකොට අනාථ නිවාසයක හැදිච්චයි ඉන්න පුළුවන් මොනතරම් සිද්ධි ලෝකේ වෙලා තියෙනවා. එහෙම වුණත් ඒකෙදී අපි අන්තිමට ධර්මයේ හැටියට යන්නේ මගේ ශාරීරියේ තියෙන රූප සහ නාම ධර්ම දෙක. ඒ කියන්නේ නාම සහ රූප ශාරීරියේ සහ සිත කියන දෙකට පදනම හැදෙන්නේ ඒ දෙමව්පියන්ගේ එකතුව මත. විද්‍යාත්මකව ගත්තොත් ඒ යුක්තහනුව මතනේ මේක හැදිලා තියෙන්නේ. එතකොට ඉතින් ඒක අනිවාර්යෙන් ශරීරයේ දෙමව්පියන්ගේ ශරීර කොටස් දෙක එකතු වුණා කියන එක ගැන වාදයක් නැහෙනේ. ඒ ධර්මයේ පරමත දීපනාදී ටීකාවල දක්වලා තියෙනවා. ඒ නිසා එතකොට ඒක මත තමයි මේක අපේ ධර්ම ක්‍රමයෙන් විඥානීය කර්මජ රූප ටික හට ගන්නකොට මොකරි සර්ෆිස් එකක් ඕනේ කියන එක දැන් පැහැදිලි වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක විද්‍යාත්මක කෝණයෙන් ගත්තම යුක්තහනුව. එතකොට මේක මත තමයි අපේ සියලු නාම රූප අපි දැන් මම වාගේ කියලා අල්ලා ගන්නවා අධ්‍යාත්මික නාම රූප ධර්ම ටික ගොඩනැගින්නේ ඒක මත. එතකොට ඒ නිසා ඒ මොකරි ශරීර මේක මතයි ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කුඩා කාලයේදී දෙමව්පියන්ගේ රැකවරණය නොලැබුණත් ඇත්තටම මොනම හරි ජීවිතේ දැන් ජීවත් වෙනවානේ අපි මේ ජීවිතයක් ගත කරන. ඒ ජීවිතේ ගත කරන නාම රූප දෙකේ පදනම් වැටලා තියෙන දෙමව්පියෝ නිසා. ඒ නිසා උදාහරණයකට ඉදවස උපන් දරුවව අම්මා අතහැරලා ගියත් මොනම හරි හේතුවක් උඩ තාත්තා අතහැරලා ගියත් අපි ඔවුන්ගෙන් නිග්ලෙක්ට් වෙලත් ඔවුන් අපිව ප්‍රතික්ෂේප කරන්න ගියත් අපිට ඇත්තටම මොනවා හරි අඩුපාඩු මත නිසා දෙමව්පියෝ අපිත් එක්ක වෛරයෙන් හිටියත් ඒ මොනවා කරත් අපි ජීවිතේ යම් සැපයක් යම් සාර්ථකත්වයක් මේ සුගතියක් අත්විඳිනවා නම් ඒකට දෙමව්පියන්ගෙන් ලැබිච්ච දායකත්වයෙන් මිදෙන්නට බෑ. මොකද නාම රූප දෙක හැදුනේ එතන. ඒක මත පදනම් වෙලා. ඒ දෙදෙනා මත එකතු ඒ දෙදෙනා එකතුවක් මත තමයි මේක පදනම් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක මූලයේ එතන තියෙන්නේ. ඒතර කොහොම මොන විදිහේ අසාධාරණයක් වුණත් සමහර සහෝදරයන්ට හොඳට සලකලා තමන් එහෙම අසාධාරණ වෙච්ච අවස්ථා තියෙනවා වෙන්න පුළුවන්. සමහර අම්මලා දරුවෝ මරපු අවස්ථා, තාත්තලා මරපු අවස්ථා පවා ලෝකේ තියෙනවා. අස්තරම ඉතාලම පහත් ලෙස සලකපු අවස්ථා තියෙන්න පුළුවන් කලාතුරකින්. ඉතින් ඒ අවස්ථාවකදී පවා දෙමව්පියන්ට තියෙන ණයෙන් මිදෙන්නට බැහැ. මොකද ඒ කියන්නේ මේ එක්සිස්ටන්ස් එක, මේ පැවැත්ම තියෙන්නේ උන් දෙදෙනා නිසා. ඊට පස්සේ අර අපි කතා කරපු පුබ්බාචරීය භාවය උගැන්වීම කියන ඒවා ද්විතීකයි අත්‍තරම ගත්තම. ඒවා අවශ්‍යයි අපේ දියුණුවට. නමුත් මේ ඔක්කොම වෙන්නට මිනිස්සෙක් වෙස ජීවත් වෙලා ඉන්නට ඕන. එතකොට කොටිම ගත්තොත් මව තමන්ව ගබ්සා කරලා ඉවත් නොකිරීමම වැදගත් වෙනවා අපේ ජීවත් වීමට. කරන්න අයිතිය තියෙනවා. ඒ අයිතිය කියන්නේ යාට කරන්න හැකියාව තියෙද්දි තමයි ඒක නොකර ඉඳලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ අපි තුමු ගබ්සා කරන්න ගිහිල්ලා කරගන්න බැරි වුණා. එහෙමත් තියෙන අවස්ථා. එහෙම වුණත් එයාගේ අකමැත්තක් නෑ. උදාහරණයකට අපි හිතමුකෝ සමහර ලාවට කාන්තාවක් අපචාරයට ලක් වෙලා දරුවෙක් බිහි වුණා. මොකක් හරි අකමැත්තක් කැමැත්තක් තිබුණ නෑ, බලාපොරොත්තුවක් තිබුණ නෑ දරුවෙක් අතරේ. එහෙම අවස්ථාවක දරුවෙක් බිහි වුණා. ඒ දරුවට ඒක අදාළ වෙන්නේ නෑ. දරුවට අදාළ වෙන්නේ නෑ. ඊට පස්සේ අපි හිතමුකෝ පියතුමා ඇත්තටම නිතා පහත් ලෙස තමයි මේ අම්මට කතා කටයුතු කළා. අපි දූෂණයක් වෙලා අපචාරයක් වෙලා තමයි දරුවා උපදින්නේ. එහෙම වුණත් ඒක දරුවට අදාළ වෙන්නේ නැහැ. මොකද එයාගේ නාම රූප ටික ගොඩනැගෙන්නේ යම්කිසි පුරුෂයෙක්ගේ ධාතු ටිකක්, ශුක්‍රාණු ටිකක්, ධාතු ටිකක් පදනම් කරගෙන. ඒක තමයි ඒකේ මූලය. එතකොට යාට ඒ තාත්තා මොන විදිහේ කෙනෙක්, කොච්චර අපරාධ කරන කෙනෙක් වුණත් එයාට ඒ වගකීමෙන් මිදෙන්නට බෑ. එයාට ඒ වගකීමෙන් මිදෙන්නට බෑ. ඒක ඒ කියනවා. ඒක තමයි ඕක සමහර වෙලාවලට තව එකක් තමයි ඔය බුදුදහම වගේ මේවා ගත්තා. මේවා මේ සාමාන්‍ය ලෝකයේ තියෙන නීතියත් එක්ක ඉතාම සංවේදීව ගැටෙන තැනක් වෙනවා එතන. දැන් උදාහරණයකට නීතියේ හැටියට ගත්තොත් දැන් අම්මා තාත්තා කියලා අදාළ නැහැ නීතිය ක්‍රියාත්මක කරන්නට ඕනේ. එහෙමනේ නීතිය තියෙන්නේ සාමාන්‍ය. එයා අදාළ නැහැ නීතිය ක්‍රියාත්මක වෙන්නට ඕනේ. හැබැයි බුදුදහමේදී අම්මා හෝ තාත්තා නම් එතන වරදකරු වෙලා ඉන්නේ. එතනදී වෙන වගකීමක් කරන. මොකද මට ඒ අයිතිය එන්නේ. දැන් උදාහරණයකට අලුගෝසුවා කියලා තමන් අලුගෝසු රැකියාව සිද්ධ කරනවා. තාත්තා වරදකරුවෙක් කියලා දඬුවමට එනවා. ඉතින් හිතන්න එහෙම සිද්ධියක් ආවොත් දැන් දරුවා තාත්තව එල්ලුවා තානන්තරිය. ඒකේ සමාවක් කියලා එකක් නැහැ. ඉතින් ඒ නිසා එතන අර ඒක අපේ කෝණේ, ධර්මයේ කෝණයෙන් බැලුවම මොනම වරදක් කරන කෙනෙක් වුණත් ඒ පියතුමා, ඔව් මව්තුමිය, සමාජයට මොනම අපරාධයක් කරන කෙනෙක් වුණත් එතනදී සමාජයෙන් එයාට දොස් කියනවා. නමුත් දරුවෙක් වශයෙන් එයාට තියෙන ණය, එයාට තියෙන දෙකෙන් මිදෙන්නට බෑ. ඒක ක්‍රම කිසිම ක්‍රමයකින් මිදෙන්නට බෑ. විද්‍යාත්මකව ගත්තත් ඒක මිදෙන්න බැරි බව පැහැදිලි අපිට. ධර්මයේ ගත්තමත් කොහෙත් මේකෙන් මිදෙන්නට බෑ. ඒ නිසා ඒ පූර්වාචාර්ය භාවයට එහා ගියපු දෙයක් තමයි දෙමව්පියන්ගෙන් ලැබෙන මේ නාම රූප දෙකෙහි පැවැත්මට පදනම හැදෙන එක. ඒක කිසිම ක්‍රමයකින් අපිට මිදෙන්නට පුළුවන් එකක් නෙවෙයි. ඒක නිසා බුදුරණස් දේශනා කරන පුබ්බාචාර්ය ආහුණෙය කියලා කියන්නේ අර දිසා දුරින්නම් ගියන්නට පූජා කරන සුසු. ඉතින් මේ නාම රූප දෙක අපේ ගුණනගුණ දෙමව්පියන් මත නිසා ඒත් දුර සිට ගිරන්න පූජා කරන්නට සුදුසුයි. අපිට පූර්වාචාර්ය භාවයක් නොදුන්නත් කවද හරි මොකක් හරි අවාසනාවන්ත ලෙස දරුවා දාලා ගිහිල්ලා මොකක් හරි වෙලා දරුවා පාර දාලා ගියපු එක අවස්ථාවක් වුණත් තාම ඒ දෙමව්පියෝ දෙන්න පූජා රහ බවට පත් වෙනවා. ඉතින් ඊළඟට දෙමව්පියෝ ස්වභාවයෙන්ම මේක බොහෝ දෙමව්පියන් උතුරු තියෙන එක. දරුවන් කෙරෙහි සුදුසු කාලවලදී මෛත්‍රිය, කරුණා, මුදිතාව සහ උපේක්ෂාව යන බ්‍රහ්ම විහාර හතරෙන් යුක්ත වෙති දෙමව්පියෝ. එබැවින් ඔහු බ්‍රහ්ම යන නමින්ද හඳුන්වනු ලැබෙති. උන් බ්‍රහ්ම කියලා හඳුන්වනවා. මහා බ්‍රහ්මයාට සියලු සත්වයන් කෙරෙහි තියෙනා ගුණ හතර දරුවන් කෙරෙහි දෙමව්පියන්ට තියෙන නිසා. ජන්මේ දුන් මව්පියවරු ජනකෝච ජනෙත්තිච, ජනක කියන්නේ පියතුමා, ජනෙත්ති කියන්නේ මව්තුමිය පමණක් නොව දරුවන් කුඩා කල රැකබලාගත් දෙමව්පියන්ද දරුවන්ට බොහෝ බහුපකාරෝ වෙති. ඒතෝ ඒකත් මතක තියන්න. ජන්මේ දීපක තමයි මම කතා කරේ. ජන්මේ දුන් නැතුණට බලාගත් අම්මා, නැත්තම් ඇඩොප්ට් කරපු කෙනා, ඒක ඇඩොප්ට් කියන්නේ මොකක්ද, බලාගත් කිරිමව, අම්මා ඉන්නකොට පවා බලාගත් කෙනා. සමහරලාට ওই ධනවත් පවුල්වල එහෙම වැඩට ඉන්න අම්මලා එහෙම ගොඩාක් දරුවන් එක කිට්ටු වෙලා රැකබලාගත් අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී ඉතින් බුදුරයන් බෝසතාණන් වහන්සේ එහෙම කතා අම්මා මරණට පස්සේ කාලක්‍රියා කරාම සුළු මොහොතක් බලාගන්නේ. ඒතර අනන්තරුන් වහන්සේ ජනත්‍รีย කාලක්‍රියා කළ පසු ප්‍රජාපති විසින් මහා බෝධිසත්වයන් රකබලා ගැනීම වශයෙන් බෝසතුන්ට මහත් උපකාර කළ බව තථාගතයන් වහන්සේම ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ බුදුරජාණන් ප්‍රතික්ෂේප කළා නැහැ. ඒතර ඒ නිසා හදා වඩා ගත්තමවත් බහුකාරයි. හැබැයි ලොකුම බහුකාරත්වය එන්නේ ජනත්‍รีย බිහි කරපුමවට සහ සැබෑම පියාට. ඒ දෙක තමයි ඒකෙන් ගැලවෙන්නට පුළුවන් කමක් නැහැ. මොකද හදා වඩා ගත්ත මව් මැරුවොත් ඒක බලවත් අකුසලයක්, බලවත් පාපයක්. නමුත් ආනන්ත්‍රී වෙන්නෙම තමන් ජන්මේ දීපු සහ පියතුමා සහ මව්තුමිය ඝාතනය කළොත් විතරයි. ඒක ධර්මයේ පැහැදිලියම දක්වලා තියෙන එක. ඉතින් ඒ නිසා මේ ඒ දෙමව්පියෝ දෙදෙනා බහුකාරයි කියන එක අපි නිතර සිහි කරන්නට ඕන. ඒක තව කරුණක් කියනට ඒක ඉතාම වැදගත් එකක්. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට අම්මා තාත්තා ඝාතනය කිරීම කියන එක ආනන්තරීය කර්මයක්. ඒක ඒකාන්තයෙන් අවීචියේ ඊළඟ භවී උප්පත්තියට හේතු වෙන්න ඕක. අවීචියේ උප්පත්තිය. අවීචියේ ඔසුපත් නරයකට ගන්න පුළුවන් අජාතසත්තු වගේ මොනවා හරි කරගත්තොත් එහෙම. නමුත් අවීචියේ තමයි උප්පත්තිය. තලයේ අවීචිය. 31 තලයේ කියන්නේ 8 මහා නරකෙන් අවීචිය තමයි තලය. ඒ තලය කියන්නේ භූමිය. එතකොට ඒක තමයි ප්‍රතිසන්දිය දෙන. ඒකාන්ත අවීචිය ප්‍රතිසන්දිය ගෙන දෙන දෙයක් මේක. ඉතින් එතකොට ආනන්තරියයි. ඊට පස්සේ අපි මතක තියාගන්නට ඕනේ රහතන් වහන්සේ මැරීමත් ආනන්තරියයි. ඒක ඊට වඩා බලවත්. මොකද නික්ලේශී సంతානයක් තියෙන නිසා. ඊට පස්සේ තියෙන්නේ බුදුන්ගේ ලේසලවීම. ඒකත් නිකං ලේසලවීමක් නෙවෙයි. බුදුන් ඝාතනය කරන්න උත්සාහවත් කිරීම වශයෙන් පහර දෙනකොට ඝාතනය කරන්න බැරි නිසා යම් ශරීරයට හානියක් සිද්ධ වෙනවා. ඒක තමයි ආනන්තරී වෙන්නේ. ඒතකොට මේ මුල හතරම ඝාතන චේතනාව තියෙනට මැරීමේ චේතනාව තියාගෙන පහර දීමක් ඉලක්ක කිරීමක් ඒ කියන්නේ උපක්‍රමයක් කරනවා. ඒකෙදි අම්මා තාත්තා සහ රහතුන් ඒක පසේ බුදුරුත් ඇතුළත් ඇතෙන්ට ඇතුළත් උන්වහන්සේලා ඒ කට්ටිය ඝාතනය වෙන්නට පුළුවන් මගේ අපේ උපක්‍රමෙන්. බුදුවරු ඝාතනය වෙන්නේ නැහැ පරූපක්‍රමෙන්. බුදුරුන්ගේ පරූපක්‍රමෙන් ඝාතනය කරන්නට බෑ. සා ඒ වගේම අජ්ජච්ච කාය තථාගත. ඒක බිඳින්නටත් බෑ. අතරම ලේ කැටි ගැසීමක් නැත්ත එක තැනකට රැස්වීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට බුදුරණන් වහන්සේව පරූප ඝාතන චේතනාවෙන් පහර දීලා යම් ශරීරයට බාධාවක් හානියක් කරාම ඒක ආනන්තරියක් බවට පත් වෙනවා. ඒකේ වජිරබුද්ධ ටීකාවේ කියලා තියෙනවා මේ බුදුරුන්ට අර ඩැමේජ් කරන්න කරොත් එහෙම ඒ කියන්නේ එහෙමත් පුළුවන් නේද හානි කරන මරන්න අදහසක් නෙවෙයි උන්වහන්සේට හර්ට් කරන්න නැත්තම් එහෙම ගලක් ගහනවා කකුලකට වගේ එහෙම දෙයක් කරලා මොනවා හරි හානියක් වුණොත් ඒක ආනන්තරිය වෙන්නේ නැහැ. ඒක ආනන්ත නමුත් ඉතින් ඒක අහන්න දෙයක් නෑ ඒ කර්මයේ බරපතලකම මොකද්ද කියන එක. නමුත් ඒක ආනන්තරිය කර්මයක් ගණයට යන්නේ ආනන්තරිය වෙන්නට නම් බුදුන් ඝාතන චේතනාවත් දේවදත්තට තිබුණේ එහෙම එකක්. ඒ ගල පෙරලන්නේ බුදුහාමුදුරු මරන්න. එතකොට ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ සංඝ බෙහෙද ඊළඟ එක. ඒක මොකද ධර්ම මාර්ගයේ සදෙව් ලෝකයාටම නිවන් මාර්ගයේ ආවරණය කරන්නට හේතු සකසන. මොකද සංඝයා නිසා තමයි නිවන් මාර්ගයේ ලෝකෙ පවතින්නේ. ඉතින් ඒක ලොකු අර්බුදයකට යනවා. සංඝ බෙහෙදේ සිද්ධ කළොත් ඒක නිවන් මාර්ගයේ වැසීමක් තමයි සිද්ධ කරන්නේ සත්වයන්ට. ඒ නිසා සංඝ බෙහෙදේ බලවත්ම ආනන්තරී පාප කර්මයේ සලකලා තියෙනවා. ඉතින් ওই සංඝ බෙහෙදේ කියන එක සමහරු හිතන් ඉන්නවා මේ මොනවා හරි ස්වාමීන් වහන්සේලා අතර මති මතාන්තර ඇති කිරීම කියලා. ඒක බලවත් පාපයක්. නමුත් ඒක සංඝ බෙහෙදේ නෙවෙයි. සහ සමහරු ඉතින් ඉන්නවා මේ ධර්මය වැරදියට කීමත් සංඝ බෙහෙදයක්. ඒ වගේ කතා කියලා. ඉතින් කිසිම පදනමක් නැති කතා ඒවා. සංඝ බෙහෙදේ කියලා කියන්නේ ඒක තියෙන අටලොස් බෙද කර වස්තුන් ඒවා අරගෙන තවත් සංඝ පිරිසක් ඒකට කන්වින්ස් කරලා දැන තමයි මේ වරදක් කරන්න කියලා. එකම සීමාවක අනිත් සංඝය ඉන්නකොට අඩුම තරමේ තව 4 දෙනෙක් තමන් 1-5 දෙනෙක් තමන්ගේ මතයට අරගනිමින් විනය කර්මයක් සිද්ධ කරන්නට ඕන. චතුර්විධ විනය කර්ම අතරින් විනය කර්මයක් කරන්නට ඕන. ඉතින් දේවදත්ත ස්ථවිරි උපෝසත විනය කර්මය සිද්ධ කරා 500ක් ස්වාමීන් වහන්සේට 500කට වැඩි ස්වාමීන් වහන්සේට පිරිසක් එක්ක. ඒතර තමයි සංඝ බෙදී සිද්ධ වුනේ. ඉතින් ඒක තමයි අනන්තරේ කර්මය කියලා කියන්නේ. ඉතින් එහෙම නිකන් මේ ස්වාමීන් වහන්සේලා දෙන්නෙක් අතර ප්‍රශ්නයක් ඇති වුණා කියලා නිකාය බෙදයක් ඇති වුණා කියලා එහෙම සංඝ බෙදේනවා කියලා එකක් නැහැ ධර්මයේ. ඉතින් එතකොට ඔක සංඝ බෙදේ වෙනම කර්මයක්. ඒතර වෙනම බලවත් එකක්. ඒතර මේ හතර දෙනා ඝාතනය කිරීම. එතනදී මතක තියාගන්නට ඕනේ අනාගාමී ආරයන් වහන්සේ කෙනෙක් ඝාතනය කරොත්. ඒක බලවත් අකුසල ආනන්තරයේ සදිසයි අනිවාර්යෙන් නිරයට තමයි යන්නේ කියන වාදයක් නැහැ. මම හිතන්නේ ඒකෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා. ලේසි නැති වෙයි වගේ දෙයක් කරොත්. නමුත් වාදයක් නැහැ ඒක අනිවාර්යයෙන්. නමුත් එහෙම වුණත් ඒක ආනන්තරීය කර්ම ගණයට දාලා නැහැ. ඔය තමයි පොයින්ට් එක මට කියන්නේ. ඒක ආනන්තරීය කර්ම ගණයට දාලා නැහැ. අම්මා තාත්තා මැරිම ආනන්තරීයයි. ඒක ඒක බල ඒක එකෙන් ගැලවෙන්නට බෑ ඒක. ඒතකොට මේකේ අම්මා තාත්තා සඳහා දාතින වේට් එක හොඳට අපි හිතන්නට ඕනේ. වේට් එක. එතකොට අම්මා තාත්තා මැරිම ආනන්තරීයයි, රහතුන් මැරිමත් ආනන්තරීයයි. එතකොට දැන් අපි හිතන්න මේකේ බරපතලකම. එතකොට අපි රහතන් වහන්සේ කෙනෙක්ට අපි පහර දෙනවා උදාහරණයකට. රහතන් වහන්සේ කෙනෙක්ට අතින් පයින් ගහනවා. රහතන් වහන්සේ කෙනෙක්ට බනිනවා. රහතන් වහන්සේ කෙනෙක්ට පරුෂ වචනයක් කියනවා. උන්වහන්සේට සැර කරනවා. උන්වහන්සේව උන්වහන්සේගේ උන්වහන්සේව හෙලා දකිනවා. උන්වහන්සේව නූගතෙක් ලෙස සලකනවා. මෙහෙම දෙයක් කරොත් අපි පැහැදිලියම දන්නවා ලොකු බරපතල කර්මයක් අපි කරගත්තා. ඒ කියන වාදයක් නේ අපි අතරේ බෞද්ධයෝ අතර. මේක කර්මඵල විශ්වාස තියෙන පිරිස එක්ක තමයි මේ කතාව යන්නට පුළුවන්. ඒතර එක වාදයක් නැහැ. යා උන්වහන්සේ අපි ඒක දස දහස් වර සමාව ගන්න අපි උත්සාහත් වෙනවා. ආර්ය උපවාද කර්මය ඊට පස්සේ ප්‍රශ්න ගොඩක් නේ අපිට. බරපත පාපේ ඔක්කොම එක. එතකොට දැන් ආනන්තරීය වෙන රහතන් වහන්සේට මේ ටික සිද්ධ කරාම අපිට දැනෙනවා වගේ මතක තියාගන්න. ඝාතනය කරොත් ආනන්තරීය වෙන මව්පියවරු දෙදෙනාටත් ওই විදිහටම පහර දීමක් කළොත්, ඔවුන්ට හිංසාවක් කරොත්, ඔවුන්ට පීඩාවක් කළොත්, ඊට පස්සේ ඔවුන්ට පරුස වචනෙන් බැනවැදුනොත්, ඔවුන්ට රවණේක, ඔවුන්ට ඔවුන් එක සැබවින්ම ද්වේෂයෙන් කටයුතු කරන එක, අපහාස කරන එක, නිඳා කරන එක, මේවත් ඉතාම බලවත් ගණේ අකුසල කරන. ඒකේ 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 කතා දෙකක් නෑ. ඉතාම බලවත් ගණේ අකුසල කරන. ඒ නිසා ඒවා සමහර ඒවා දිට්ඨදම වේදනියෙන් පදින්නට පුළුවන් සමහර ඒවා. ඉතින් ඒකේ සමහර අවස්ථාවලදී අපි කුඩා කාලේ කරගන්න දේවල් තියෙනවා. ඒ වුණත් පිප්පකින් කුඩා කාලේ කියන මේකක් නෑ. අර මනස දියුණු නැති නිසා ඉතාම බලවත් නැහැ කර්මය. නමුත් අකුසලයේ සිද්ධ වෙනවා. අකුසලයේ තිරිසන් සතෙක් තව තිරිසන් සතෙක් මරන් කෑවත් අකුසලයේ සිද්ධ වෙනවා. පහර දා කුසල. ඒ වගේ තමයි ඒ දෙමව්පියෝ දෙදෙනාට කරදර කරොත්, දෙමව්පියෝ දෙන්නට හානි කරොත් එහෙම ඒකත් බලපත. ඒක හොඳට වේට් එක තේරුම් ගන්න. අනාගාමී කෙනෙක් ඝාතනය කරා මානන්තරයේ නොවන කල්හි තමයි දෙමව්පියෝ දෙන්නා ඝාතනය කිරීම ආනන්තරයේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. රහතුන් වහන්සේට ඝාතනය කළා ආනන්තරයේ. ඒතකොට රහතුන් වහන්සේට ඝාතනය මෙහා පැත්තේ තියෙන ඔක්කොම අකුසල් ටික අපි බොඩා පරිස්සම් වෙනවා. වචන භාවිතය උන්වහන්සේලාගේ උදාහරණයකට ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ඇඟේ හැප්පුණත් ගිහිල්ලා අපි ඒකේ සාමාන්‍යයෙන් සමාව ගන්න මට්ටමක් තියෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් එනකොට අපි නැගිටිනවා ආසනේ. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් පු탁ජන භික්ෂුන් වහන්සේ කෙනෙක් ඝාතනය කරා කියලා මේ මොනවද ආනන්තරී පාප කර්මයක් වෙන්නේ. බලවත් පාප කර්ම ආනන්තරී වෙන්නේ. හැබැයි අම්මා තාත්තා මැරුවොත් ආනන්තරී. ඒතර මේ දෙන්න පූජා රහ වස්තු දෙකක්. උතර නම් මට කියන්නට ඕනේ. එතකොට අපි ස්වාමීන් වහන්සේලා එක්ක මේ තරම් ගරුත්වයක් අපි දක්වනකොට දෙමව්පියෝ දෙදෙනා කියන එක අපිට අර තරම් ගරුත්වයක් දක්වන්න අවශ්‍ය නැහැ. මොකද සෙනෙහස බන්ධනිය තියෙන නිසා එතන ඒ කියන්නේ පූජාරහ කියලා අම්මා තාත්තාත් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙමත් අපි කියන්නේ නැහැ. මොකද අම්මා තාත්තා එක්ක හිතවත්කම, මිත්‍රත්වය ඒක තියෙන්නට ඕනේ. ඒ තමයි එතන තියෙන බන්ධනේ සහ බැඳීම. ඒ නිසා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇසුරු කරනවා මට්ටමින් ඇසුරු කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ස්වාමීන් වහන්සේගේ බ්‍රහ්මචර්යාවේ ඔක්කොමත් එක්ක ඒක වෙන කතාවක් නෙතන තියෙන්නේ. ඉතින් නමුත් මතක තියාගන්නට ඕනේ ද්වේෂසිතක් ඇවිල්ලා අකුසලසිතක් ඇවිල්ලා අම්මලා එක්ක ඒ ප්‍රශ්නෙට මැදි වෙනකොට එතනදී රැස් වෙන අකුසලය තියෙනවා. මොකද ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් විදිහට ඇසුරු නොකරත් අපි හිතවත් කමින් ලෙන්ගතු කමින් ඇසුරු කරලා මැරුවොත් මොකක් හරි ඔගේ දුරුදෙව ගිහිලා අවසානයේ කෙලවර මරණේ කියන මැරුවොත් ආනන්තරියෙන් ගැලවිල්ලක් නැහෙනි. ඒක අපි තේරුම් ගන්නට ඉපයි. කොච්චර හිතවත්කම් ලෙන්ගතුකම් තිබ්බත් හරියන්නේ නැහැ අම්මා තාත්තා එක්ක. ඝාතනය කරොත් ඉවරයි එතනින් කතාව. ඒ ආනන්තරියයි. ඒ නිසා මතක තියාගන්නට ඕනේ මේ දෙන්නා තමන්ට සම්බන්ධයෙන් තියෙන ගුණස්කන්ධය ඒක තාම මහත් එකක්. ඒක ප්‍රමාණ කරන්න බැරි දෙයක්. එතකොට එහෙමනම් රහතුන් වහන්සේට පහර දුන්නොත්, රහතුන් වහන්සේට අපහාස කරොත්, රහතුන් වහන්සේට පරුෂ වචනෙන් බැනවැදුනොත් බලවත් අකුසල කර්ම සිද්ධවන්නාසේ. මතක තියාගන්නට ඕනේ දෙමව්පියන්ට පහර දීම, දෙමව්පියන්ට බැනවැදීම, ඔවුන්ට අපහාස කිරීම, ඔවුන් සමාජයෙන් කොන් කිරීම, ඔවුන්ගේ නූගත් කම් වලට සිනාසීම, මේ සියල්ල තාම බරපතල ගණේ අකුසල. මොකද තියාගන්නට ඕනේ ඒක තාම බරපතලයි. ඒ නිසා එහෙම සිද්ධ වෙලා තියෙනවා නම් තමන් ඇත්තටම දෙමව්පියන්ට කියලා ඒක ලැජ්ජ වෙන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක සමාව ගන්නට ඕනේ. තමන් එහෙම අඩුපාඩු සමන් අතින් සිද්ධ වෙලා තියෙනවා නම් දෙමව්පියන්ට. ඒ වගේම තමයි රහතන් වහන්සේට උපස්ථාන සිද්ධ කරාම ස්වර්ග මොක්ෂ සම්පත් වලට හේතු වන්නාසේ මෞපියවරුන්ට උපස්ථාන කිරීම තාම ඉහළ පුණ්‍ය කර්මයක්. ඒක නිසා තමයි අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ දක්වලා තියෙන නත්ති මාතා නත්ති පිතා කියලා තියෙන. මවට සැලකීමෙන් විපාක නැත පියාට සැලකීම විපාක නැත. මොකද සම්මා දිට්ඨික දසවස්තුක සම්මා දිට්ඨිය තියෙනවා අත්ති මාතා අත්ති පිතා. එහෙමයි දෙන්නේ. ඒ කියනවා අත්ති චිත්තං අත්ති දින්නම් අත්ති යිට්ටං අත්ති හුතං අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ අත්ති අයන් ලෝකෝ අත්ති පරෝලෝකෝ අත්ති මාතා අත්ති පිතා. අත්ති මාතා අත්ති පිතා කියලා කියන්නේ අම්මා තාත්තා ඉන්නවා කියන එක නෙවෙයි. අම්මා තාත්තට සැලකීමෙන් විශේෂ විභාගයක් තියෙනවා. මේක දසවස්තුක සම්මාදිටික ලෝකේ අතීතේ ඉඳලා ඉර්ධිමතුන් විශ්වාස කරගෙන ආපු සම්මාදිට්ඨියේ ලක්ෂණයක්. එතකොට මෞපිය වරුද දෙනාට සැලකීම විශේෂ කර්ම දෙක ලෙස දක්වලාදී. ඒක විශේෂ ආනිසංස තියෙනවා කියලා දක්වලා තියෙනවා. ඒ නිසා ඔය ස්වර්ගයට යන පිරිස අතර මෞපිය උපස්ථානෙන් පමණක් මිනිස්සු ස්වර්ගයට යනවා මම කියන්නේ. මෞපිය උපස්ථානෙන් පමණක්. ඒ නිසා මේ මෞපිය වරුන්ට වැඳීම දිනපතා මෞපියට උපස්ථාන කරනවා කියන එක ඒක සුළුපටු කර්මයක් නන් නෙවෙයි. ඒ කුසලයත් ඒ වගේ. ඒකේ කුසලය ලොකු තාම බරපතල බලවත් කුසලයක්. විශේෂයෙන් ආවාසයට අනු උපස්ථාන කරන රැක බලා ගන්නට ඔවුන්ගේ අවශ්‍යතා සංසිඳන එක. ඒ සමහරවල් අපිට එනවා ඇත්තම දැන් දෙමව්පියෝ වයසට යනකොට උන්ට සමහර emotions වල imbalances එනවා. වයසට යනකොට ඒකේ මනස වෙනස් වෙනවනේ. ඉතින් නොහැකියාවල් තමන් තනි වෙනවා. තමන් එක්ක හිටපු පිරිස් නැති වෙනවා. තමන්ගේ සහෝදර සහෝදරියෝ මිය යනවා. තමන්ගේ දෙමව්පියෝ නැති වෙලා තමන්ට කර කියා ගන්න හැකියාවල් අඩු වෙනකොට ඉතින් ඕන කෙනෙක්ද අපිට උන ලෙඩක් දුවක් හදුනට පස්සේ අපිටත් සමහර ලාවට නුරුස්සන ගතිය ඇති වෙනවා කේන්ති යන ගතිය නේද ඒක සාමාන්‍ය නේ ඒක වෙනවනේ අපිට උන. ඒතකොට ඒක ඉතින් අර වයසට යනකොට ඒක දැන් සමහර අය මට්ටමේ ඉන්න අයට තේරෙනවා. ඉතින් ඒක වෙනම අද ඒතකොට තමන් එතන ඉන්නවනම් තමන් දැනගන්නට ඕනේ ඒ දරුවන්ටත් කරදරයක් නොවන පරිද්දෙන් හැසිරෙන එක තමන්ගේ එකනේ තමන් මොන මට්ටමේ හිටියත් හිත පවත්වා ගන්න ඕනේ. නමුත් අපිට දෙමව්පියෝ ඉන්නවා අපේ දෙමව්පියෝ මේ වගේ දුර්වලතාවලට පත් වුණොත් මොකද ඕන කෙනෙක්ට ඒක වෙන්න පුළුවන්. සමහර සායනහසට පවා ඒක ඒ සමහර වයසට යනකොට ඇති වෙන හැංගීම් වල ඉම්බැලන්ස් සිරවස කේන්ති යන ගති එහෙම එන්නට පුළුවන්. නුරුස්සන ගති සමහර ගති අතහර ගන්න බැරි ස්වභාවය අමතක වෙන ස්වභාවය කියන දේ අහන්න ඇති ගතියන් තමන්ගේ අර මුරණ්ඩු ගති ඒවා එන්නට පුළුවන්. ඒක සාමාන්‍යයෙන් වයසක් එක්ක සාමාන්‍ය සත්වයන්ට එන ගති. එතකොට ඒ වගේ දේවල් වෙනකොට සමහරලාට අපි ඒකෙන් ලොකු ඩිසපොයින්ට් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. සමහරට අපිට ගොඩාක් දේශේ ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක අදාළ වෙන්නේ නැහැ මේ කතාවේදී. ඒක අදාළ වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ දරුවන් වශයෙන් ඒක කොහොම හරි ක්‍රමයකින් ඉවසන්නට වෙනවා. සහ උංග ජීවත් කරවල උන්ට සැප ලබා දීම තමයි ඒකේ තියෙන්නේ. මොකද ඒක හැමදාම නෙවෙයි. ඒකේ වයසට යනකොට අවශ්‍ය වෙන කාලෙදී නේද? ඒතර සමහරලාට ඒක ක්‍රිටිකල් අවස්ථාවක් වෙනවා. තමන්ගේ දරුවාත් ඉන්න කාලේ ඊටාම අතරමැදි අවස්ථාවකට ලක් වෙන අවස්ථාවක් තියෙනවා. තමන් විශේෂයෙන් දරුවා කුඩා නෙවෙයි දරුවාත් අර අධ්‍යාපනය ලැබලා උසස් අධ්‍යාපනයට යන කාලවලදී තමයි තමන්ගේ දෙමව්පියෝ වයසට යන්නේ. ඒතකොට තමන් දෙපැත්තකට මේ සමහරවිට දරුවන්ගේ දරුවෝ ඉන්නකොට තමයි දෙමව්පියෝ ඉන්නේ. ඒ වගේ ඉතින් අර අතරමැදි අවස්ථාවක් නේද ඒක. ඒවා ලස්සනට හෑන්ඩල් කරන්න පුළුවන් වෙනවා. ඒක තමයි ජීවිතේ ජය ගන්නවා කියලා කියන්නේ. ජීවිතේ ජය ගන්නකොට ධනයෙන් විතරක් ජය ගැනීම විතරක් නෙවෙයි. ඒ යුතුයකම් ටිකත් ඉෂ්ට කරමින් ජීවිතේ සාර්ථක කර ගැනීම තමයි ජීවිතේ ජය ගන්නවා කියලා අපි අදහස් කරන්නේ. ඒක ඉතින් දෙමව්පියන්ට වෙන යුතුයකම් ටිකත් ඉෂ්ට කරලා ඔවුන් සම්බන්ධ අකුසලයන් සිද්ධ කරගන්න නැතුව ඉවසීම් සිද්ධ කරන. මොකද ඔවුන් කුඩා කාලේ අපිව ඉවසපු හැටි තාම බලවත් නේ. කියන්නේ අපිට මොනවත් කර කියා ගන්න දෙයක් නැතුව ඇවිද ගන්න බැරුව කතා කරන්න බැරුව මල වස්ත්‍රවල මල මුත්‍ර පහ කර ගන්නකොට කන්න බොන්න නැත් ක්‍රමයක් නැතුව හැම දෙයකම මොකක් කරුණත් අපි අඬන අපේ ද්වේෂය පිට කරන ඒක කුඩා කාලේ හිම එකක් නෙදින කුඩා කාලේ තියෙන්නේ. යාට ගානක් නැහැ අම්මා තාත්තලා යන තත්ත්වය මොකද්ද කියලා. තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීම විතරයි කුඩා දරුවට තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කෝණවලින් බැලුවම ඒ ඕන් ඒක හැමතිස්සෙම ටොලරේට් කරලා තියෙනවා. ඒ නිසා තමයි අපිට මේක වෙන්නේ. දැන් ඒකත් අපි තව කෝණකින් බැලුවොත් එහෙම දැන් සාමාන්‍යයෙන් අපි කියන දේක් තමයි ළමා කාලය කියන එක දාර්ශනික පැත්තෙන් බැලුවොත් ළමා කාලය කියන එක සුන්දරයි කියලා අපි කියනවා. සුන්දර ළමා කාලයක් කියලා ඉන්නේ වෙන පිරිසක් ඒකේ බර දරන නිසා. එහෙම නෙවෙන්නේ. ඒ කියන්නේ ළමා කාලය කියන එක ගත්තම තව කෝණකින් බැලුවා මේක දාර්ශනිකයෝ කියන කතාවක් මේක. මම විතරක් කියන මම කියන එකක් නෙවෙයි. අතන මටත් ඒ ඉන්සයිට් එක ආවේ ඒ අධ්‍යයනය කරනකොට. උන් කියන කතාවක් තමයි ළමා කාලය කියලා කියන්නේ අතිශය ආත්මార్థකාමී කාල පරිච්ඡේදය ජීවිතේ. මොකද යාට අම්ම තාත්තා යන එක අදාළ නැහැ. අම්ම තාත්තා මොන වගේ තත්ත්වයක ඉන්නේ කියලා අදාළ නැහැ. එයාට ඕනේ ඉස්කෝලේ යනවා, එයා සෙල්ලම් කරනවා, එයාට අදාළ දේ ලැබෙන්නට ඕනේ, එයා ඩිමාන්ඩ් කරනවා, එයාට කැමැටි කෝනේ, එයාගේ රෙදි ටික හෙදිලා තියෙනවා සමහර අවස්ථාවලදී. ඒක එයා ඉස්කෝලේ යන්න නොවන එක ගැන රණ්ඩු කරනවා, රිබෙල් කරනවා. හැබැයි එයාට තේරුමක් නැහැ අම්ම තාත්තා යන ස්ට්‍රගල් එක. එයා ඒ අම්ම තාත්තා ගොඩාක් මහන්සි වෙලා තමයි එයාට මේ ජීවන තත්ත්වය ලබා දෙන්නේ. ඒකෙදි එයාට එක පැත්තයි එයා බලන්නේ. මගෙන් අනිත් පැත්තට වෙනවා කියලා ළමයා හිතන්නේ. එයාට ඉන්නේ එයාට ලැබෙන්න ඕනේ. නැත්තම් එයා එකට මෙයා අම්ම අයියට මේවා කරා මට දුන්නේ නැහැ කියලා එයා මේකක් කරන්නේ. දැන් උදාහරණයකට හිතන්න, ඒ මානසිකත්වය වැඩිහිටි කෙනෙක්ට තිබුණොත්, يعني අවුරුදු 25ක 30ක මිනිස්සෙකේ ළමයාගේ මානසිකත්වයෙන් දෙමාපියෙක් කටයුතු කරොත්, ඒක දෙමාපියෝ බාර ගන්න කැමතිත් නැහැ, සමාජයත් බාර ගන්න කැමති නැහැ. එතන අපිට කියනවා වා ළමෙක් වගේ හැසිරෙන්න එපා කියලා අපි කියන්නේ. ඒක වැඩිහිටි වයසේදී ඒක කරන්න හැදුවොත් කැම ටිකක් ඕනේ. එයාට එයාගේ මේවා ටික කරලා දෙන්නට ඕනේ. එයා යනවද නැද්ද තියෙනවා. එයා සෙල්ලම් කරන්න යනවා. එයාගේ කැම එක හදලා තියන්න ඕනේ. එහෙම කරන්න බැහැනේ වැඩිහිටි කෙනෙක්ට. එතකොට බලන්නට ඕනේ මේ වැඩිහිටි කාලෙදී ඒක වැරදි, ළමා කාලෙදී හරි කියලා එකක් නැහැ. ඔබ්ජෙක්ටිව්ලි බැලුවම ළමා කාලේ වෙලා තියෙන we have taken it for granted. ඒක වෙන කෙනෙක් කරනවා. ඒක අපි ඉතින් ඒ කට්ටියක ඉවසනවා. මේ දරුවට තේරෙන්නේ නැත්නම් අපි කරන්නට ඕනේ කියලා. හැබැයි ඔබ්ජෙක්ටිව්ලි බැලුවොත් ඒ ක්‍රියාවේදී ඒක වැඩිහිටි වෙලා අපිට ඒක ඇප්ලයි කරන්න බැරි. ඒක වැඩිහිටි කාලෙදී ළමා ජීවිතේ ගත කරපු දේ ඇප්ලයි කරන්න බැහැනේ අපිට. ඒක ඇප්ලයි කරන්න ක්‍රමයක් නෑ. ඒ කරොත් එහෙම යා සමාජයෙන් කොන්නනවා. දෙමාපියොත් ඒකට දෝෂාරෝපණය කරනවා. දවා වාගේ වැඩේ බලා ගන්නට ඕනේ. අපිට හැම තිස්සෙම බලන්න බෑ. සමාජයෙන් ලොකු නින්දාවක් එනවා. Tamanta guilt එකක් එනවා. මේ තමන් වැරද්දක් කරන්න කියලා. එතකොට ඒ සිද්ධියම තමයි අර කුඩා වයසේ. එතනදි වෙලා තියෙන්නේ මොකක්ද? එතන සමාජයක් තියෙනවා. කමක් නැහැ. මෙයාට ඒක අවශ්‍යයි. ඒක child rights වගේ එක හැදිලා තියෙනවා. ඊට පස්සේ දෙමාපියොත් හිතනවා නෑ මෙයා තාම පොඩි. එතකොට මේකෙදි ඒක අර සමාජයෙන් සම්මත වෙනා තිබුණා මිසක්, සමාජයෙන් සම්මත වෙලා දෙමාපියොත් පිළි අරගෙන තිබුණා මිසක්, මේ චර්යාව වෙනම අරන් බැලුවොත් මේකේ තියෙන්නේ තනිකර self විතරයි. එතන තමන් විතරයි එතන ඉන්නේ දරුවට. එයාට අදාළ නැහැ අම්මා තාත්තා තාත්තා කොච්චර මහන්සි වෙනවද, අම්මා කොච්චර උයන්න ඕනේද, කොච්චර ඒ දෙන්න අතර තියෙන struggles, ඒ දෙන්න අතර තියෙන පවුල් ප්‍රශ්න, ඒ කට්ටිය සමාජයේ මුහුණ දෙන හැටි, ඒ ළමයව හදාගන්න හැටි, මගේ අපේ behavior එකෙන් එයාට දෙන නිඳාව, සමහරවිට ගුරුවරු එක්ක තියෙන සම්බන්ධය, ඒවා එකක්වත් අපිට වෙනම කෝණකින් නෙපේ. තමන් දෙමව්පිය වෙච්ච දවස තමයි ඒක තේරෙන්න පටන් ගන්න. අපි අපි එතකොට ඒ දරුවට ඒ ආදරය දෙනවා. නමුත් අපි හිතන්නේ නැහැ, දෙමව්පියෝ හිතන්නේ නැහැ මේක මෙහෙමයි කියලා. නමුත් දාර්ශනික කෝණයෙන් බැලුවොත්, දාර්ශනික කෝණයෙන් බලනවා කියන්නේ තුන්වෙනි ඇසකින් බලනවා කියන එකනේ. එතකොට මේක තනිකර ඔබ්ජෙක්ටිව්ලි බැලුවොත් ඒක විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට දරුවෝ නැති භික්ෂු කියන්නේ. දැන් අපිට එහෙම කරන්න පුළුවන්. මොකද දරු මේකක් නැති නිසා. එතකොට ඒක බැලුවම අපිට තේරෙනවා. තේරෙන දේ තමයි හේදා ළමා කාලයේදී ඒක අපි වර්ණනා කරනවා සුන්දර කාලයක් ආදි ලෙස. නමුත් වෙන කෙනෙක් ඒ බර දැරීම තුළ තමයි ඒ කාලය සුන්දර වෙලා තියෙන්නේ. ඒක තනිකර ඒ නිසා දැන් අපිට එතනට යන්න ආවොත් මම දන්නේ ඒක දියුණු මනස වර්ධනය වෙනකොට දැන් එකපාරට එතනට යන්න අවස්ථාවක් දුන්නොත් මේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මම නම් පෞද්ගලිකව යන්න කැමති වෙන්නේ නැහැ. මොකද මම දන්නවා ඒක තනිකර දැන් තියෙන මනසෙන් තේරෙනවා. ඒක තනිකර වෙන දෙදෙනෙක්ගේ ලොකු පරිශ්‍රමයකින් අපි ප්‍රතිලාභ ලැබුව අවස්ථාවක් විතරයි ඒක බැලුවොත්. ඒ නිසා මේ ළමා කාලයේදී අපි හැමෝම මේ කාලය ගත කරලා තිනෝ. ඒ කාලයේදී අතිශය ආත්මార్థකම, මට කියන්නේ මේක ආත්මార్థකම කියන්නේ තමන් තමයි හිතන්නේ. තමන් ගැනම හිතපු දෙමව්පියෝ දෙන්න මොනවද යන ස්ට්‍රගල් එක ගැන අපිට වගේ වගක් නැති කාලයක් තිබිලා තිනා. ඒක විශේෂයෙන් කුඩා කාලේ. අතදරුවා කාලේදී කෙලිම කරන්න අඩන එක එච්චරයි. ඒක යා මොකක් හතදලා නැහැ. අපි කෑ ගහලා අපි emotion එක පිට කරනවා. එච්චරයි. ඒක පස්සේ තමයි කියන්නේ. ඊට පස්සේ ඒක නැවත කරන්න යනකොට තමයි අම්මලා උගන්නේ නැහැ. එහෙම අඬලා හැම දෙයක්ම ගන්න බෑ. නමුත් කුඩා කාලේදී ඇඬීම විතරයි. ඒතර අඬනකොට කරන්න දෙයක්වත් නැති නිසා මොනවත් කරන්න. එයාට sannivedanayak නෑ. මෙයා අඬනකොට ඒක දෙන්න වෙනවා. එච්චරයි වෙන්නේ අම්මා තාත්තා. හැබැයි ලොකු වෙනකොට එයාට කියලා දෙන්නව නෑ. වා අඬලා මේ දේ ගන්න බෑ. ඒකෙන් කරන්නේ ඒකෙන් අතක තියාගන්න ඕනේ. අපි ඒක වයසට යනකොට දරුවට කියදෙන නෑ. වා අඬලා මේ දේවල් කරන්න බෑ. වා මෙහෙම වෙන්න ඕන කියලා ඉවසන්නේ යට වෙනම perspective එකකට දෙනවා. ඒකට දෙන්නේ හේතුව ඒ behavior එක හොඳ behavior එකක් නෙවෙයි. ඒක හොඳ එකක් නෙමෙයි. ඒක හොඳ වුණා නම් ඒකම ඩෙවලොප් කරන්න දෙන්න පුළුවන් අපිට. ඒක දෙයක් කරන්න බෑ. අඬලා හැමදේම ගන්නවා කියලා එකක් නෑ. තමන්ට අවස්ථාවම කෑ ගහනවා කියලා එකක් නෑ. එහෙම කරන්න බෑ. ඉවසගෙන ඒ අවශ්‍ය දේවල් සම්පාදනය කරගන්න එක ටික ටික අපි හුරු කරන්න ඕනේ. ඒක තමයි සමාජ දියුණු සමාජයේ දියුණු මට්ටම කියලා කියන්නේ. එතකොට එහෙනම් බැලුවම මේ අතදරුවගේ කාලෙදී අඬනවා කියන එක අපි ඒක ආදරෙන් කරුණාවෙන් මාව බලන එක වෙනම දෙයක්. ඒක ඒ කෝණේ වෙනස් කරගන්න කියන එක නේ මං කියන්නේ මේ මේ කෝණේ. නමුත් අපි දාර්ශනික කෝණයෙන් බැලුවම ඒක මං කියන්නේ අම්මලා තාත්තලාට මේ කෝණයෙන් බලලා දරුවෝ කෙරේ ආදරය අඩු කරගන්න කියන කතාව නේ. දාර්ශනික අපි දැන් ධර්මයක් ඉගෙන ගන්නකොට අපි වෙන කෝණ වලින් බලනකොට අපි අන්තිමට නාම රූප දෙකේ පැවැත්ම දුකයි කියලානේ කියන්නේ අන්තිමට. ඒතකොට ඉතින් දරුවත් දුකක් දුක්ඛ සත්‍යයක් එහෙමනේ අපි කියන්නේ. ඉතින් ඒකෙදි හැමෝම මිය යනවා කියන ඒ නීරස ඇත්ත අපි කතා කරන පිරිසක් නේ ධර්මයක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ. ඒතකොට ඒකේ බැලුවම ඒ දරුවාගේ තියෙන බිහෙවිය ඒක අඬනවා කියන එක එක අතිශය එයාගේ දේ විතරයි. ඒක මොකක්ද එයාට තේරුමක් කියලා එකක් නැහැ. ඒක ඊටාම ethically බැලුවම ඊටාම පහත මට්ටමේ හැඟීමක් ඒක. එතකොට ඒ හැඟීම තමයි අපි ටේම් කරලා ගන්නෙ. ඒක ටේම් කරේ නැත්නම් ඒ දරුවා අවුරුදු 5 යනකොටත් ඒක ටේම් කරලා අපිට හොඳටම තේරෙනවා මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ දරුවාගේ දැන්. මෙයා බිම් පෙරලලා අඬනවා මොකක් හරි හැමදේම තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක හදන්න වෙනවා ඒක. ඒක හදන්න වෙනවා ඒක ඒක සමාජයෙන් කොහොමරි හැදෙනවා යා. ඒ හැදෙන්නේ ඒක සුදුසු නැති ට්‍රේඩ් එකක් ඒක. ඒක නොගැලපෙන ට්‍රේඩ් එකක්. ගොගම ඒ ට්‍රේඩ් එක ඒක ඒ චරිත ලක්ෂණ එන්නට ඒ ආත්ම ස්නේහය ආත්ම සංඥාව ඒ ඔක්කොමත් එක්ක තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඒතර මට කියන්න ඕනේ මේ තියෙන මේ සියලු නුගුණ දරුවෙක් තුළ තියෙන මේ නුගුණ කියලා මට කියන්න ඕනේ. දරුවෙක් තුළ තියෙන නුගුණ ආත්මාර්ථ කාමීත්‍රය තමන් ගැන විතරක් හිතන බව සහ පොඩි පටු දර්ශනයක් තියෙන එක. ඒ නිසා තමයි ඔය සමහරලාට සමහර ඉස්කෝල දරුවපුවා ඒ කියන්නේ ඒ කට්ටියගේ හැඟීම් පිට කරනකොට ඒක අපිට හොඳට තේරෙනවා. ඉතින් ඒක මැචියුරිටි ඉමැචියුරිටි කතා කළ යුතු තැන නොතැන ඒ ඔක්කොම පැහැදිලි වෙනවා. ඉතින් ඒක සමාජ සම්මතයේද බලනවානේ මෙයා කතා කරන්න ඕන තැනද මේ කතා කරන්නේ එයාගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න ඕන විදිහද උනේ ඒක ඇත්තටම ඒකද ක්‍රමය කියන ඔක්කොම ප්‍රශ්න ඉන්නේ ළමා කාලේදී ඒ මෝර මේරීමේ අඩුවැඩිකම් එහෙම ලොකුවට තියෙන නිසා. එතකොට ඒ සියලු එක කාලයක් එක තමයි වර්ධනය වෙන්නේ. සමහරුන්ගේ කාලයක් යනවා මේ මැචියුරිටියට එන්නට. තරුණ කාලේදී ඒක ඇග්‍රෙසිව් පැත්තකට පරිවර්තනය වෙන්න පුළුවන්. ඊට පස්සේ දේපල විනාශ කරන ඊටාම තමන්ගේ මොකද රටට හානි කරන තමන්ට මොකක්වත් ප්‍රයෝජනයක් නැති විදිහේ ඊටාම බොළඳ ඇග්‍රෙසිව්නස් එකකට සමහර කාලවලදී එනවා. ඔය ටීනේජර්ස්ලා සහ ඔය වයස 20 ගණන් වල යනකොට ඊට පස්සේ ටික ටික යනකොට තමයි ඒවල තියෙන මේවා තේරෙන්නේ. සමහරුන්ට එහෙම තේරෙන්නේ නැහැ. සමහරු ඉතින් ඒ චරිත ලක්ෂණ අරගෙනම මැරෙන ඈත් ඉන්නවා. ඉතින් කොහොම හරි ඒ මට කියන්නේ බොහෝතරයක් දෙනාට ඒ ළමා කාලේ තිබිච්ච නුගුණ ටික එක තමයි ඒ කට්ටිය එන්නේ. අපි ඒ පැකේජ් එක අපිට තිබිලා තියෙන්නේ. ඒ ටික තමයි අපි හදාගෙන පරිණත වෙනවා කියලා කියන්නේ. එතකොට ඒ නුගුණ ටික දෙමව්පියෝ ඉවසනවානේ. දෙමව්පියෝ ටික ඉවසනවා. ඉවසන්නේ මොකක් පදනම් කරගෙන? ගුණයක් ගත්තම මෙයා පොඩි බාල මහලු කියලා එක ભેදයක් නැහැනේ. අවුරුදු 5 අවුරුදු 10 ළමයි අම්මා මැරුවත් ආනන්තරියයි අවුරුදු 50 කෙනාම මැරුවත් ආනන්තරියයි. එහෙම නේන්නේ. අවුරුදු 10 කෙනා මදුරුවෙක් මැරුවත් ප්‍රාණඝාත, අවුරුදු 20 කෙනා මදුරුවෙක් මැරුවත් ප්‍රාණඝාත. ඒක ඉතින් අදාළ නැහැ. කොටින්ම කියනවනම් කුරුල්ලෙක් පණුවක් මරලා සත්තුන්ට කන්න දුන්නත්, පැටවුන්ට කන්න දුන්නත් ඒකත් ප්‍රාණඝාතයක්. ඒ කිය මේකක් අඩුවැඩිකම් තියෙන්න පුළුවන්. නමුත් කර්මය කර්මයයි. ඒතර එහෙම බැලුවොත් ගුණය නුගුණය එහෙමයි. දැන් බෝසතාණන් වහන්සේ අවුරුදු 7 ඇසිස් මස්ලේ දන් දෙන එකයි අවුරුදු 20 30 දන් දෙනවා කියේ දානේ දානේම තමයි. පොඩි කාලේ දන් දුන්නත් දානෙමයි, ලොකු වෙලා දන් දුන්නත් දානෙමයි. පොඩි කාලේ මහණ වුණත් මහණකම්මයි, ලොකු වෙලා මහණ වුණත් මහණකම්මයි. පොඩි කාලේ රහත් වුණත් රහත් භාවයමයි, ලොකු වෙලා රහත් වුණත් මරණ මංචේ රහත් වුණත් රහත් භාවයමයි. අහෙමනම් ගත්තම පොඩි කාලේ තියෙන ಗುಣ සහ නුගුණයි, ලොකු කාලේ තියෙන ಗುಣ සහ පොඩි කාලේ තියෙන නුගුණමයි, පොඩි කාලේ තියෙන ಗುಣමයි. වැඩි හිටුණාමත් තියෙන ಗುಣමයි, නුගුණ නුගුණමයි. ඒතර එහෙමනම් මේ පොඩි කාලේ තිබිච්ච දේ ටික නුගුණ ටිකක්. ඒක අපි ඉස්සර තේරුම් ගන්නට. ඒක නුගුණ ටිකක්. ඒක සාමාන්‍යයෙන් මේ විදිහට කතා කරන අඩුයි. සමහර අය මම මේ කියන එකට විවේචනයක් එන්නට පුළුවන්. දරුවෝ සම්බන්ධයෙන් මෙහෙම හිතන්න ගත්තොත් සමාජයේ අවුල් වෙන්න පුළුවන් කියලා. ඒක හරි මම පිළිගන්නවා. මේක සමාජයේ ડોක්ටරින් එකක් ලෙස උගන්වන්නට සුදුසු කියලා හුවොත් මම එතනදී ඒකට එකඟ වෙන්නේ නැහැ. මේ ධර්ම කතාවක් නිසා මේ මාතෘකාව ඇදලා ගන්න කතා කරන්නේ. මේක දාර්ශනිකයෝ කතා කරන මාතෘකාවක් මේ කතාව. ඉතින් ඒක නමුත් ඒක පොපියුලර් කරලා ඒක ප්‍රොපගේට් කරන්න යන්න සුදුසු එකක් නෙවෙයි. මොකද එතකොට දරුවෝන් සහ මව්වරු අතර තියෙන මේකට ප්‍රශ්නයක් එනවා. හැබැයි ඒක අවබෝධ කරගෙන ඉන්න එක හොඳයි කියලා මම හිතන හැමදේම. ඒකෙදි ඉන්සයිට් එක තව වැඩි කරගන්න. මොකද මේක දැනගත්තත් මේ කතාව ඇහුණත් දරුසෙනෙහස ඕවකම් කරනවා මේ මේ කතාව. ඒක තමයි ලස්සන එකේදී. මේ කතාව කොච්චර අපි කිව්වත් කොච්චර කිව්වත් කියන්නේ ඒක ඒක මේවා කරත් දරුසෙනෙහසට ඒකට අපි කැපකිරීම කරනවානේ අම්මා තාත්තා. ඒක තමයි ඒකේ තියෙන විශේෂත්වය. ඉතින් නමුත් සමහරట్లాට මේක නැවත නැවත ප්‍රොපගේට් කරොත් එහෙම සමහරట్లాට ඒකේ පොඩි පොඩි දෙදරීම් එන්නට පුළුවන් යම් යම් මට්ටම් වලින්. සමහරట్లాට මේක පිට වෙන්න පුළුවන් ඒක ඇග්‍රෙසිව්නස් එකක් එක දරුවා ලෙස. මොකද ඒක නුගුණයක් ලෙස පේන්න පටන් ගන්නවා ඒකෝට. එහෙම එකක් වෙනවා. නුගුණයක් ලෙස. ඉතින් ඒ නිසා මේක සමහර අය විවේචනය කරන්න ඉඩ තියෙනවා. පැහැදිලිව විවේචනය කරන්න පුළුවන් සමාජ කෝණයෙන්, සමාජ විද්‍යාත්මක කෝණයෙන් විවේචනය කරන්න පුළුවන් සමහර අයට. නමුත් ධර්ම කෝණයෙන් බැලුවොත් අපි කෙලින්ම to the point බැලුවොත් නුගුණේ නුගුණේමයි. එච්චරයි. ඒකේ අය වයස ભેදයක් නැහැ. ගුණේ ගුණේ. පොඩි කාලේ කවුරු හරි කරුණාවෙන් මෛත්‍රියෙන් අපිට හිතාගන්න බැරි මට්ටමින් සෝපාක ස්වාමීන් වහන්සේ ගුණයන්ගෙන් ඉහළටම ගිහිලා රහත් වුණත් අපි සාදුකාර දෙන වඳිනවනේ. ඒකේ පොඩි කෙනා කියලා එයාගේ රහත් භාවයේ අවුරුදු 7යි එහෙම එක කතාවක් නැහැනේ. කෙලස් නැසුවා නම් කෙලස් නැසුවා. ගුණ ටික දිනු ගන්න ගුණ පටිසම්භිදා නම් පටිසම්භිදා. බෝධිසත්වයන් වහන්සේ අවුරුදු 7 නම් මහෞෂධ පඬිතුයෝ ගිහිල්ලා ඥාණයෙන් වික්‍රම කරේ. ඒක එකම තමයි. ඒකේ ආය වාදයක් නැහැ. ආ එහෙමනම් නුගුණයත් ඒ විදිහම තමයි එහෙම. එතකොට එහෙමනම් එතකොට මේ නුගුණ මම කියන්නේ ඒක සියලු නුගුණ තියනවා කියලා දරුවන් තුළ එහෙම එකක් නෙවෙයි. නමුත් ඒකේ බේස් එක තියෙන්නේ ආත්මార్థකාමීත්වය. ඒ බේස් එක තියෙන්නේ මම විතරයි හිතන්නේ, මගේ දේ ගැන හිතන්නේ. ඒක තමයි අපි හැමෝම ගත කරපු හැටි. ඉතින් ඒ නිසා ඒ ඒක නුගුණයක්. ඒ නුගුණය තමයි දෙමාපිය ඉවසලා තියෙන්නේ. ඔය තමයි පොයින්ට් එක. ඒ නුගුණය තමයි නුගුණ බේස් එක තමයි ඉවසලා අපි හිමින් හිමින් හදලා සිවිලයිස් කරලා සමාජයට ගන්න. ගුරුවරු දාලා ගුරුවරුන්ට යවලා මහන්සි වෙලා පන්ති වලට යවලා එක්ස්ට්‍රා මේවා කරලා දඩුවන් දීලා කොහොම හරි කරලා මේක අරගෙන උඩර දාන්නේ. එතකොට ඒ වයසට යනකොට ඔවුන් වෙන්නේ මේක උන් ඩික්ලයින් එකට යන්නේ පවනි පැත්තට යනවා. එතකොට එතන නුගුණ ටිකක් පේන්න පටන් ගන්නවා අපිට. ඒක තමයි වෙන්නේ අපිට නුගුණට. අර දරුවන්ගේ තියෙන නුගුණ සමහරලාට අමුතු, ඒ කියන්නේ නුගුණ පේන්න පටන් ගන්නවා. ඒ කට්ටිය සමහරලාට අපි ගැන හිතන්නේ නැති වෙන්න පුළුවන්, එපා කියන දේවල් කරනවා වෙන්නට පුළුවන්, තැන් තැන්වල ගිහලා වැරදි කතා කරනවා වෙන්න පුළුවන්. හොඳට සැලකුවට අනිත් අයියා හෝ මල්ලියාම නුගුණ කියනවා, ලේලිගේ නුගුණ ඔය ප්‍රශ්නෙට කියනවා. ඉතින් අර අර ඉම්මැචුවර්ටි. ඉතින් අර අර නුගුණ ටික වදුම නුගුණ ටිකක් එනවා. වෙන විදිහක නුගුණ ටිකක් එනවා. ඒක අපිට කැතට පේන්න පටන් ගන්න. මොකද මෙයා වැඩිහිටි කෙනෙක් නිසා. බලාපොරොත්තු නම් වැඩිහිටි කමේදී මේක නොවේ. නමුත් නුගුණේ නුගුණේම තමයි. කුඩා කාලෙත් නුගුණනේ. ඒතර අපි ඒක ටොලරේට් කරාම යා දියුණු නෑ. මෙයාට තේරෙන්නේ නෑ. මෙයාට এডুকেෂන් ලැබුණේ. ඒ නිසා දෙමව්පිය කුඩා කාලේ අපිව ටොලරේට් කරනවා. අපි දෙමව්පියම ටොලරේට් කරන්න යන්නේ නැත්තේ මොකද? අපි බලාපොරොත්තු වෙනවා මේ කට්ටිය වැඩිහිටි පිරිසක් වශයෙන් හැසිරෙයි. නමුත් අපි මතක තියාගන්නට ඕනේ එතනදී වෙන ස්ටේටස් එක වෙනස් වෙනවා එතනදී. එතනදී කායිකව වැටෙනවා, මානසිකව දේවල් අමතක වෙනවා, කොග්නිටිව් ඇබිලිටීස් අමතක වෙනවා. ඊට පස්සේ සමහර අයට අපි ගත්තොත් එහෙම සමහර ආසාවල් සන්තුෂ්ත කරගන්න බැරි නිසා සමහරලාවට මානසිකව වැටෙන දේවල් තියෙනවා. රස විඳින්න බෑ ලෝකය. තමන් එක්ක හිටපු පිරිස කාලක්‍රියා කරලා මරණ බිය නිතර අපි දන්නේ නැහැ. සමහරට ඒක ඒක හිතයට වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒකවල තමයි ස්ට්‍රෙස්ෆුල් වෙන්නේ සමහර අය. එහෙම වෙන්න පුළුවන්. සමහරුන්ට ඩිමෙන්ෂියා එන්න පටන් ගන්නවා, අමතක වීම. ඉතින් මේ වගේ හරිම අපහසු කාල පරිච්ඡේදය. ඒක අර අපි කුඩා කාලේ අපි විඳින ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදෙනේ. මේකට ඔසවලා තබන්නේ අපි මොනවත් කර කියා ගන්න බැරිව මොකක් හරි වෙච්ච දමං අඬන මොකක්වත් ආතප්පහතක් නැති ඇවිද ගන්න බැරි මේ ඉතාම දුර්වල සත්වයා සහ නුගුණ ගොඩක් ලක්ෂණ තියෙන හැම එකක්ම නුගුණ විතරක් නෙමෙයි ඒකේ බේස් එකේ නුගුණේ වැඩි කියන එක මට කියන්න ඕන. ඒකේ තියෙන්නේ self ගතිය, self centered ගතිය. ඒකේ තියලා තමයි මම හිමින් ගෙන්නන්නේ. ඒතකොට අර decline වෙන කෙනාව ඉවසන්නට වෙනවා. ඒක ඉවසන්නට වෙනවා. මොකද ඉවසීම අපිව ඉවසලා තියෙනවා. දෙමව්පියෝ සහ අපි අපේ දරුවන් ඉවසන. ඒ නුගුණය මේක මේ මේ කෝණයෙන් බැලුවම නුගුණයක් තමයි දෙමව්පියෝ ඉවසලා තියෙන්නේ. හොඳට අපි තේරුම් ගන්න. ඒ නිසා තමයි මේ child behavior එක අවුරුදු 20න් පස්සේ බලාපොරොත්තු වෙන්නේ නැත්තේ අපි. අපි කියනවා දැන් රස්සා වහා ගන්න. සමහරු දැඩියම කියනවා දැන් රස්සා දැන් වහා මෙයා කරගන්න. ඇයි ඒක අපි කියන්නේ? ඒක 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 උසස් ජීවිතේට ගැළපෙන්නේ නැති බිහෙවි එකක්. ඒකම තමයි අතදරුවා අඬනකොට ඒ ඇඬිල්ල අවුරුදු 5 ළමයා කරන්න යනකොට අපි ඒක වහාම කියනවා බෑ 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 බෑ. ඕක දැන් ඔය සෙල්ලම ඔය ක්‍රමයෙන් දේවල් දිනන්න බෑ කියන එක අපිට කියන්න වෙනව දවසක යාට. කියන්න වෙනව යාට. ඇයි ඒ ඒක ගැළපෙන්නේ නැහැ. ඒක ඉතාම ලාමක. ඒ නිසා අවුරුදු 5 දීම 4 දීම අපි ඒක හදනවා. හැබැයි අම්මලා මත වෙන කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙවි ඒකෙන් මොනවද අයිතිවාසිකම් ඉල්ලමින් හැම දෙයක්ම මට අතර ලැබෙයි, කෑම ටික උයලා තියයි, රෙදි ටික හොදයි, අතුරු ගෙදර සුද්ධ කරලා තියෙයි, මගේ ඇඳුම් ටික නවලා තියෙයි, මේ ඔක්කොම ටික බලාපොරොත්තු වෙන එක ටොලරේට් කරනවා 18 විතර වෙනකම්. මතයි දැන් උතන තියෙන මේක. ඒ ටික 10. එතනින් එහාට එක ටොලරේට් කරන්නේ. අඬන එක අවුරුදු 2 3 වෙනකම් ටොලරේට් කරලා එතනින් එහාට ටොලරේට්. මොකද ඒක ඉතාම ප්‍රාථමික නිසා. අරක ඊට වඩා ටිකක් වෙනස්. නිසා සහාර දරුසෙනේ හස හුරතලේ අම්මලත් කැමති කරන්න ඔක්කොම එක මිශ්‍රණයක් තියෙනවා. ඒ ඔක්කොම එක මේක 18 විතරයි ඉවසන. හැබැයි එතනින් එහාට ඉවසන්නේ නැහැ අම්මලා. ඉවසන්නේ නැහැ. ඒක ඉවසුව සමාජිනුත් ප්‍රශ්නයක් වෙනවා. දරුවන් ටික ටික දෙන්න පටන් ගන්නවා මැචියුරිටි එක වැඩි. ඒතකොට ඒක නුගුණයක් නේ. ඒතකොට ඒ නිසා මේ නුගුණයන් ටික තමයි හදාගෙන අපි එළියට. ඒ නිසා ළමා කාලය කියන එක සුන්දර බව ඇත්ත. ඒක හරි. ඒක වාදයක්. ඒ වාදය කියන්නේ ඒක මොකද වැඩිහිටි කාලේට වඩා සුන්දරයි. මොකද ඒක සුන්දර වෙන්නේ වෙන දෙදෙනෙක් ඒකේ වෙනම දුෂ්කරත්වයක් හෝ මේකක් සිද්ධ කරන නිසා. ඔව් එහෙම නැත්නම් ගොඩාක් සල්ලිකාර පවුලක් නම් ඒ සල්ලි ලැබිච්ච ක්‍රමෙන් සියලු ආච්චිලා හැරි මොක් කරේලා ඒ කොහොම හරි ඒ අම්මා තාත්තා ඉතින් ඒක ඒ කොහොම මොනවා වුණ සල්ලි තිබුණත් ඒක ටොලරේට් කරන්න එපා මේ බිහෙවි එක. ඒ නිසා මේ ළමා කාලය කියන්නේ එහෙම කාලයක් මේක. ඒකතර එක ඒකේ දේව දූතයා දැක්කාද කියලා බුදුරජාණන් වහන්සේ අහනකොට අතදරුවා නේහන් උඩු බැලිය අතරින් අතදරුවා කර කියා ගන්න දෙයක් නැතුයි අතදරුවා. ඒක මොනවත් කරගන්න දෙයක් නැහැ. ඒතර ඒකෙම අපි ගැඹුරට ගියොත් අඬන එක කෑ ගහන එක මේ ඔක්කොම එතන තියෙන. එතකොට ඊට පස්සේ ඒකේ මම පෞද්ගලිකව දකිනවා ඒ දේවදූත භාවය ඒ මැචියුරිටි එකට එනකන් සාමාන්‍යයෙන් හොඳ සමාජ සත්ත්වෙක් ලෙස එළියට එනකන් එතන තියෙන අපරිණත භාවය මේ භාවය අපි හැමෝම ගමන් කරන එකක්. මේක මම දන්නේ ඒක නුවණට දියුණු වෙච්ච කෙනාට ආපහු එතනට යන්න කිව්වොත් එහෙම මේ මනසින් එතනට යන්න කිව්වොත් නම් මම හිතන්නේ 100ට බහුතරයක් දෙනා එකට කැමති වෙයි කියලා. ඒ කියන්නේ වෙන කෙනෙක් මගේ සියල්ල කරනකොට මම විනෝද වෙවි ගත යුතු කරනවා. මම සෙල්ලම් කරනවා. මම ඇඳුම් ටික ගලවලා ගිහිල්ලා මේවා කරනවා. මම ඉගෙන ගන්නවා. වෙන කෙනෙක් තමයි මහා රහන්සෙ ඉන්නේ. මේක අපිට කරන්න බෑ නවුරුදු 25. ඒක ඒ ගිල්ට් එක එනවනේ. ඒක එනවනේ. ආ එතකොට ඒක 30 40 කොහොත්ම කරන්න බෑනේ. එහෙම කරන්න ගියත් අපි කියනවා නෑ නෑ. ඒක අපි කියනවානේ මම මොකද්ද කරන්න ඕනේ? මම මගේ මොකද්ද කන්ට්‍රිබියුෂන් එක දෙන්න ඕනේ? පොඩි කාලේ අපි ඔක හිතන්නේ. ඒ නිසා මේක ඒක ළමා කාලේ සුන්දරයි කියලා කිව්වට මම දන්නවා මේක මේ විදිහට හිතන්න පටන් ගත්තා මේකේ සුන්දර භාවයක් පේන්නේ නැහැ. ඒතකොට මේක තනිකර අමුතුම කාල පරිච්ඡේදයක් ගත කරපු මේ ධර්ම කෝණයෙන් හිතනකොට ගබ්බසෙය්‍ය මෞකුස වාසය කිරීම දුකක් ලෙස අපි ලෝකේ කතා කරනවා බුදුරජාණන් වහන්සේ. ඒක පැහැදිලිව බුද්ධ වචනේම තියෙනවා. දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේදං නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේති. නැවත ගබ්බසෙය්‍යකට එන්නේ නැහැ. මොකද ඒක මහා ඒක ගන්නම දෙයක් නැති අවස්ථාවක්. ඒක මොකක්වත් කරගන්න දෙයක් නැතුව හිර වෙච්ච අවස්ථාවක්. ඊට පස්සේ දේවදූතයා ලෙස කැව්වා මේකෙදී මොන සූත්‍රයේද දේවදූත සූත්‍රයේදී අතදරුවා උඩු බැලිය අතරින් අතදරුවා. ඒකත් එතකොට කෙලින්ම නොකිය ගෙතන මේක දුෂ්කර කාල පරිච්ඡේදය. මේ අපි මේ කතා කරන කෝණයෙන් බැලුවම අරක අවුරුදු 18ක් විතර ඇවිල්ලා මැචියුරිටියක් ඇවිල්ලා යම් ස්ටේබල් මොකද 18 නෙමෙයි ඕක ඉතින් කාලයක් යන්න පුළුවන් වෙන කෙනෙක්. ඒ මැචියුරිටි එක එනකන් ගත කරන කාලයත් දුෂ්කර කාල පරිච්ඡේදයක්. ඒකත් දුෂ්කරයි කියලා කියන්නේ අයියාට ඒකේ අවබෝධය අඩු කාලයක්. සමාජයේ තේරුම් ගත්තේ නැති කාලයක්. අම්මල තාත්තලාගේ ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැති කාලයක්. ඒක නිකන් යහපත් කියලා කියන්න බෑ දැන්. මොකද ignorance, that's called ignorance. ඒ කියන්නේ වෙන කෙනෙක් මම වෙනුවෙන් ඒක අපිට දැන් හිතන්නකෝ. මම මොකක් හරි මහන්සි වෙලා ඉන්නකොට වැඩ මම ජීවත් වෙලා ඉන්නකොට දැනගන්නවා වෙන කෙනෙක් ලොකු පරිශ්‍රමයක් දරනවා මගේ මේ ජීවිතය සඳහා. එතකොට අපිට එනවානේ අනේ මම මොකක් හරි කරන්න ඕනේ මේ මනුස්සයා. ඒක නවත්තන්නට ඕනේ. එහෙම එපා මම මගේ වැඩේ කරගන්නම් කියලා අපිට එනවා අර guilt feeling එකක්. ඒක නොදැන්නේ නොතේරෙන තාක්කල් ignorance අපිට කියන්න වෙන්නේ. අපි දකිනවා අපි ඒක හිතන්නේ. එතකොට අපිට පස්සේ තේරෙනවා තේරිච්ච දවසට අයියෝ මම මේක හිතුවේ නෑනේ මේ මනුස්සයා මට මෙච්චර කල් මේක කරානේ කියන එක එනවා. එතකොට ඒ ඉග්නරන්ස් නොදැනුවත්කමේ හිටපු කාලේ කවදාවත් වර්ණනා කරන්නේ නෑනේ අපි. ඇයි මට ඒ නුවණ පහළ වුනේ නැත්තේ කියලා අපිට හිතේ. ඇයි ඒ නුවණ පහළ වුනේ නැත්තේ මට කියලා හිතේ. එතකොට ළමා කාලේ කියන්නේ මේ නුවණ පහළ නොවි බොහෝ කාලයක් ගත වෙනවා. එතකොට ඒ ළමා කාලට යනවා කියලා කියන්නේ ආපහු ඒ අඥාන නැත්තම් ඒ නොදැනුවත් කමට එම්බ්‍රේස් කරගන්නවා කියන එක. ඒතකොට ළමා කාලේ සුන්දරයි කියලා එකේදී ඒක දාර්ශනිකව ගත්තම මේකේ මම පෞද්ගලිකව දකින්න කොන දෙකේ සුන්දර භාවයකට වඩා එතන තියෙන්නේ අනවබෝධයක්. එතන තියෙන්නේ නොදැනුවත්කම. එතන තියෙන්නේ තත්ත්වය හරියට ඇනලයිස් කරන්න නැති බවක්, තේරුම් ගන්න නැති බවක්. එහෙම සිද්ධියක් එතන තියෙනවා. දැන් උදාහරණයකට අවුරුදු 7න් කවුරු හරි රහත් වුණොත් කතාව වෙනස්. එතකොට එයා හැසිරෙන්නේ වෙන ක්‍රමයක. රහත් වෙනවා කියන්නේ ඉතින් ඔය මැචියුරිටි තියෙන්න බෑ අනිවාර්යෙන්. රහතන් වහන්සේ කෙනෙක්ට ඒ ඉම්මැචියුරිටි තියෙන්න බෑනේ. මේ 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 රහතන් වහන්සේ අවිල්ල කියන්නේ මගේ රෙදිටික හොදන්න මම සෙදි හිම එකක් වෙන්නේ නෑනේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන කෙනාට මේ කතාව පැහැදිලි වෙන්න එපයි. දායකයෝ කරන මොකක් කරේ අප කිරීම ටික අම්මා තාත්තා කරපු කිරීම ටික ඒක නොතේරෙන කෙනෙක් රහත් වෙනවා කියලා හිතන්න බෑනේ. එතකොට අවුරුදු 7න් ඕකේ දැන් සමහර දරුවෝ ඒක කුඩා කාලෙම තේරුම් ගන්න ඉන්න මම නැහැ කියන්නේ. සමහර අය ඉන්න පුළුවන් කලාතුරකින් ඉන්නත් පුළුවන් විශේෂයි. ඒක තේරුම් ගන්න. හරි. එතකොට ඒ සමහර අය තේරුම් ගත්තත් තේරුම් අරගෙනත් ඒ ළමා කාලේ ගත කරනවා කියලා එකක් තියෙනවා. නමුත් ඒකේ තේරුම් ඒක ඒ මොකද සමාජයත් ඒක පිළිගත්ත නිසා. නමුත් ඒක මතක තියාගන්න ඕනේ ඒක සුන්දර කාලයක් ලෙස අර්ථකථනය කරාට ඒකේ ඔය කියන අඳුරු පැත්ත වෙනම කතාවක්. ඒ නිසා තමයි බහුතරයක් දෙනාට මේ කියන කතාව කියලා දැන් ඔබ ළමා කාලයට යන්න කැමතිද කියලා හෙව්වොත් මම හිතන්නේ බහුතරයක් දිනේ කැමතියි කියලා. මොකද ඒක වෙන කෙනෙක් මත බරපටවන කාලයක්. එතකොට ඒක තමයි දෙමව්පියන් මට කියන්න ඕනේ මේක. ඒක තමයි දෙමව්පියන් ඉවසලා තියෙන්නේ. ඒක ඉවසලා තියෙනවා. ඒ සෙනෙහසත් එක්ක දරු මගේ කියන එකට ඒක බරක් ලෙස දැන් ඔබට දරුවෝ ඉන්නෝ නම් මේ මම කියන එක හිතෙන්නේ නැහැ නේ. මම මේ කිව්වත් මේක ඒක අය ගන්නෙ නැහැ නේ. තමන්ගේ දරුවා දකින්නකොට කුඩා දරුවෙක් ඉන්නෝ නම් ඒක දකින්නකොට හිතන්නේ නැහැ ඒක අපි. ඒක මේක ඩොක්ටරින් එකක දර්ශනයක් ලෙස වසනස්ස කියන කතාව. හරි. නමුත් ඒක අපි ඇඩප්ට් කරගන්න යන්නේ නැහැ. මාත් කියන්නේ ඇඩප්ට් කරගන්න කියලා මම යෝජනා කරන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ ඇඩප්ට් කරගන්න. එතකොට මොනවාද ඒක තමයි දරුසෙනෙහසේ ස්වභාවය. ඒක දරුසෙනෙහස. ඒක තමයි දරු ප්‍රසූතියේ දුකයි කියලා ඒක අම්මලා දන්නවා. ඒත් දරු ප්‍රසූතියේ දුකයි. ඒ කියන වාදයක් නේ. නමුත් දරුවා ඉපදුනාට පස්සේ මෙයා මට මෙච්චර දුකක් දුන්නා කියලා හිතෙන්නේ නැහැ නේ දරුවා ගැන. තවත් දරුවෙක් ලබන්න නැත්නම් ඒ දරු ආදරේ නේ. ඒක තමයි ඒ සෙනෙහසේ ලක්ෂණය. ඒක තමයි මේක ටොලරේට් කරන්නේ හොඳම මාර්ගය තියාගන්න. ඒක තමයි ටොලරේට් කරන ප්‍රධානම ලක්ෂණය. සහ මෙයා පොඩි කියලා අනුකම්පාව. ඒ නිසා ඕෆනේජ් එකේ වුණත් දෙම කට්ටිය හිතනවා ඉතින් මේ කට්ටිය පොඩි ඉනේ තේරෙන්නේ නැහැ කියලා අපි ඉවසනවා කියන එකත් එක්ක. ඒ මානසිකත්වය දැන් ගන්න වෙනවා වයසට ගියාම තත්තර වෙනවා. ඒක ගන්නට වෙනවා. ඒක ගත්තේ නැත්නම් ඒක ඉතාම මන් දකින්නේ පහත් ක්‍රියාවක් කියලා. ඒක ගන්න වෙනවා ඉතින්. ඒ මොකද එතන හිතන්න වෙනවා එතන තියෙන ඩිෆිකල්ටිස් ටික. එතන තියෙන අපහසුතා ටික. අපහසු වෙලා ලෙඩ ඇඳට වැටෙනකොට කර කියා ගන්න දෙයක් නැති වෙනකොට මල පුත්‍ර පහ වෙන ඒ වගේ මට්ටමට එනකොට අමතක වෙනකොට දැන් මෙයා අසරණ තත්ත්වයට පත් වෙලා. අපි අර කුඩා කාලේ අසරණ වෙච්ච කතාව තමයි මෙතනට එන්නේ. ජරා ජීර්ණ වෙච්ච පුද්ගලයා. එයත් ඇත්තරම ගත්තොත් දේවදූතයෙක් බඳු. එයාවත් සිහි කරන්නට පුළුවන්. ඒ නිසා ළමා කාලේ අර අතදරු අධ පිටර අතදරු කාලේ තමයි බුදුනස් දේශනා කරේ. මගේ මතය හැටින මේක තවත් එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් යම් කාලයකට ඒ දේවදූත ඒ කියන්නේ මේ දුක්ඛිත ලක්ෂණේ. ඒ වගේම තමයි අනිත් පැත්ත. එතකොට මේ කාලයේ දෙමව්පිය ඉවසලා අපිව බලාගත්තා නම් අර කට්ටිය අනිත් පැත්තට යනකොට එතනදී ඉවසන්නට සිද්ධ වෙනවා. ඒ නිසා දෙමව්පිය දෙදෙනාගේ බහුකාරත්වය කියන එක බුදුරන් වහන්සේ පවා පිළිගත් එක. වික්ෂුන් වහන්සේ කෙනෙක් එකපාරක් මොකද වික්ෂුන් වහන්සේට තියෙනවා ගිහියන්ට දෙන්නට බෑ තමන්ට ලැබෙන පිරිකර. ඒක ගැලපෙන්නේ නැහැනේ. එතකොට ගිහි අන්‍යෝන්‍ය සම්බන්ධය බ්‍රේක් වෙනවා එතනදී. ඒක දෙන්නට බෑ. හරිනේ. එතකොට සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදායවල තියෙන මට්ටමක් තමයි අපි දැන් ওই ආපදාවලදී අවස්ථාවලදී වෙන කට්ටියක් ඒක සංවිධානය කරලා තිනවා. අපි මැදිහත් වීම කරන අවස්ථා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ලංකාවේ කෙරෙන එකක්. සමහර රටවල බුරුම ආදි රටවලත් කෙරෙනවා. වෙන දැන් ස්වාමින්වහන්සේලාගේ ධනේ වේදම් කරනකොට විනය ගැටලුවක් එනවා. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒකද සමාජීය කැමති වේද නැද්ද කියන එක වෙනම දෙයක්. නමුත් ගිහි අය මොන හරි සංවිධානාත්මක සූදානම් වෙලා උපකාර කරනකොට අපි නියෝජනයක් කරනවා කියන එකක් සමාජයේ තියෙනවා. අපි ගිහිල්ලා ඒක ප්‍රසාරණය කරනවා. සමහර ස්වාමින්වහන්සේලා ඉන්නවා බුරුම රටේ. ඒකටත් එකඟ නැති පිරිස්. එහෙම තියෙනවා. ඒකත් කුල දූෂණය කියන මේක යටතේ ඒකත් කරන්න එපා කියන මට්ටමට විනය අනුගමනය කරන ස්වාමින්වහන්සේලා ඉන්නවා. අපේ ලංකාවේ සාමාන්‍යයෙන් ඒක එහෙම සලකන්නේ නැහැ. අපි ගිහිල්ලා ඒ දායකත්ව කියනවා කියන්නේ විනායගේ ඒක නියෝජනයක් කරනවා. ඒතර ගන්න මනුස්සයරට සතුටක් එනවා. දින කෙනාටත් ස්වාමීන් වහන්සේ කෙනෙක් නියෝජනය කරා කියන සතුට එනවා. ඉතින් ඒකේ ඒ සමාජයත් එක්ක සංස්කෘතික ලක්ෂණ බවක් තියෙන නිසා. ඉතින් කොහොම හරි අපිට අපේ වස්තුව දෙන්නට බෑ. එහෙම එකක් තියෙනවා. තමන් අපි ඒක දෙන්න පුළුවන් තවත් නොහැකියාවත් ස්වාමීන් වහන්සේලාට. තමන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා අපිත් එක්කම ඉන්න කැපකරුවන්. ඒ කියන්නේ කැපකරුවෝ කියන්නේ පන්සලේ උපකාර කරමින් ඉන්න, ඒකෙත් තියෙනවා පඩි ගන්නකොට පඩි පඩියට සරිලන වැටුපට වර්ක් එකට සරිලන පඩි ගන්නවා නම් ඊටත් වඩා වැඩ කරනවා නම් අපි දෙන්න පුළුවන් අපිට. ඒක පඩිවලට වැඩ කරනවා. ඒතර ඒ වගේ අපිට ඒකේ තියෙනවා මේ 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 සීමා. ඉතින් කොහොම හරි හොම ඉන්නකොට සයින් හන්සේ කෙනෙක් මොකද කරන්නේ, තමන්ට ලැබෙන සිවුරුද ඔය මට මතකයිද අරගෙන දෙමව්පියන්ට දෙනවා. ඉතින් ගිහිය දෙන්නේ දෙමව්පියෝ කියලා කියනවා. ඒතර මේක චෝදනාව වෙනවා මේ ශ්‍රමණයන්ට දෙනේවා, භික්ෂුන්ට දෙනේවා, සංඝයාට නොදී හෝ ආදාර නැති විදිහට දෙමව්පියන්ට දුන්නා, ගිහියට දුන්නා කියලා. ඒක බුදුරජාණන් වහන්සේ කැඳවනවා. කැඳවනවා මේ කරාද ඔබ? ඔව් ස්වාමීනි, මම මගේ මහලු දෙමව්පියෝ දෙන්නෙක් ඉන්නේ මට. ඉතින් ඒ කාලේ හැටියට මට ලැබෙන සිවුරු ටික මොනව හරි කරලා ඒ කට්ටියට ඒක දීලා උන්ව මම නඩත්තු කරනවා. ඒතකොට බුදුරජාණන් මොකද කියන්නේ? සාදු කාර දෙනා කියලා. සාදු සාදු මහණ. ඒ භික්ෂුන් වහන්සේලාට කියන කතාව තමයි මෞප්‍යවරුන්ට දෙන කල්ලි මම මොකද කියන්නේ? මට මොනවත් කියන්න බෑ. ඒක කරන්න බෑ මට ඒක. මෞප්‍යව දෙන්නට උපකස්ථාන කරනකොට මට මොනවත් ඒක අත ගහන්න බෑ ඒකට අතට. ඉතින් සාදු සාදු මහණ, ඔබ විතරක් නෙවෙයි අතීතේ සත්පුරුෂයෝ මහා ගුණවත් උත්තමයෝ මෞපිය උපස්ථානේ නොපිරීලා ඉෂ්ට කරාගෙන තමන් වහන්සේගේ ජාතකයක් අරගෙන කොහොමද මේ මෞපිය උපස්ථානේ කරපු හැටි උන්වහන්සේ දක්වත් තිරිසංගත ආත්ම භාවවල පවා උන්වහන්සේ මේ මෞපිය උපස්ථානේ කරලා තිනවා. ඒ නිසා ඒ අපේ ශික්ෂාපදයේ අපිට දිහිල් වෙනවා දෙමෞපිය දෙදෙනා සඳහා තමන්ට ලැබෙන ඕනම පරිශකාරයක් ඕනම පරිශකාරයක් දෙන්නට පුළුවන්. ඒ කොටින්ම කියනවා නම් අම්මා තාත්තා වෙනුවෙන් කියලා හිතලා පිණ්ඩපාතේ ගිහිල්ලා දානය අරන් සම්පූර්ණ දානයක දෙන්නට පුළුවන්. කිසිදු දෙයක් තමන් පරිභෝග නොකර යන්නේ අම්මා තාත්තා වෙනුවෙන්. කිසිම ගැටලුවක් නැහැ. මිනිස්සු දෙන්නේ භික්ෂුන් වහන්සේට, මට දෙන්නේ ටික. මේ උපසම්පදා සීලයක් රකින භික්ෂුවට නැත්තම් මාර්ගඵලලාභියෙක් වෙන්නට පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේට දෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේට සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒක වංචාවක් නෙවෙයි. මේක මම යන්නේ අම්මා තාත්තා වෙනුවෙන් කියලා ගිහිල්ලා දානේ අරගෙන සම්පූර්ණ එක. හැබැයි පාත්‍රයෙන් වළඳන්න දෙන්න එපා කියනවා. ඒක ගැළපෙන්නේ නැහැ ශ්‍රමණයන්ගේ පරිස්කාර නිසා. ඒක සුදුසු වාජනයක දාලා ඒක දෙන්නට පුළුවන්. සිවුරු, චීවර, පිණ්ඩපාත, තමන්ට ලැබෙන සේනාසන, බෙහෙත් හේත් මේ සියල්ල ඕනම පරිස්කාරයක් තමන්ට ලැබෙන එක. ඕනම දෙයක් කැමැති පරිද්දෙන් අපිට දෙන්නට පුළුවන්. ඒවා කැපසරුප් විදිහට පරිවර්තනය කරලා ආධාර කරන්නට පුළුවන්. හැමදේම කරන්නට පුළුවන් දෙමව්පිය. ඒ නිසා මිනිස්සු ස්වාමීන් වහන්සේලාට දෙන පරිස්කාර ඒ ගොඩක් සමහර දායකයෙක් තේරුම් අරන් තියෙනවා. ඒ නිසා දෙමව්පියන් වෙනුවෙන් කරනකොට උන් ටග්ගාල උපකාර කරන අවස්ථා අපි දැකලා තියෙනවා. සමහර අය ඒක දන්නේ නැහැ. නමුත් සමහරු ඒක අවබෝධ කරගෙන දෙමව්පියන් වෙනුවෙන් කරනවා. ඒක බුදුරණස් දීපු අවස්ථාවක්. සමහර කොටෙම කියනවා වස් කාලය ඇතුළත අපිට දවස් 7යින් උඩරම ගිහිල්ලා එන්නට ඕනේ. පුළුවන් ඇතුළත එන්න. එතකොට අපිට යන්න පුළුවන් භික්ෂුවකගේ, භික්ෂුණීකගේ, සාමණේරයෙක්ගේ, සාමණේරියෙක්ගේ, ශික්ෂාමානාවකගේ ඒ කටයුතු වලට අපි යන්නට ඕනේ. ගිහිල්ලා උන්ට උපකාර කරන්නට ඕනේ. ඊට පස්සේ සංඝ බෙහෙදයක් වෙනකොට අපි යන්නට ඕනේ. සාංගික සෙනසුනක් බලන්න අපි ආරක්ෂා කරගන්න යන්නට ඕනේ. තමන්ගේ උනත් පෞද්ගලික සෙනසුනක වැඩ කටයුත්තක යන්නට පුළුවන්. මොකද සේනාසනය කියන එක සාසනට උපකාරක දෙයක් නිසා. හැබැයි දායකයෝ වාදීන් කිව්ව ඒ වැඩවලට යන ආරාධනාව එන්නට ඕනේ. නැතෝ බෑ. ආරාධනා කරන්න ඕනේ දායක කියලා බණක් කියන්න වෙන්නට පුළුවන්. ඊට පස්සේ මොනවද දානයක් දෙන්නට වෙන්නට පුළුවන්. අසනීප වෙලා වෙන්නට පුළුවන්. හැබැයි ආරාධනාව එන්නට ඕනේ. එහෙම නැතෝ බෑ යන්නට. කොටිම සහෝදර සහෝදරියන් මාම නැන්දගෙන පවා ඒක ආච්චි සියත් ඇතුළත් එතනදී ඒක කියලා නැහැ. නමුත් ඒ කට්ටියට පවා ආරාධනාව ආවොත් තමයි ඥාතීන්ට අපිට යන්නට පුළුවන්. හැබැයි අම්මා තාත්තා සම්බන්ධයෙන් දැනගන්න ලැබුණොත් අම්මා තාත්තා අසනීපයි කියලා උන්ට අවශ්‍යතාවයක් තියෙනවා, උන්ගේ උපකාරයක් අපි විශේෂයෙන් අසනීපේ උන්ගේ අවශ්‍යතාවයන් තියෙනවා කියලා දැනගත්තොත් අපිට ආරාධනා නැතුව යන්නට අවස්ථාව තියෙනවා. ඒ නිසා අම්මා තාත්තලාගේ උපස්ථායකයන්ට අපිට උපකාර කරන්නට පුළුවන්. මොකද ඒ කට්ටියට කරොත් තමයි අම්මා තාත්තා බලාගන්නේ. මේ මන්ත්‍රයෙන් මේ මෞපිය වරුදු දෙන සම්බන්ධයෙන් ලොකු ලිහිලක් දීලා දෙනවා. කොටින්ම කියනවා නම් අටුවාවල දක්වලා තියෙනවා අම්මා තාත්තා දෙන්න වයසට ගිනට අසනීපයි. හැමතිස්සෙම තරුණ කාලේ ඉන්නකොට එහෙම උපස්ථාන කරන එහෙම නෙවෙයි. පැවිද්දේ පදනම නැහැනේ. පැවිද්ද කියන්නේම සමාජයෙන් පවුලෙන් මෙන් වෙලා ඉන්නවා කියන එක නෙවෙයි. ඒකට අවශ්‍යතාවයක් වෙනවා. ඒ කියන්නේ අසනීපල නැති බැරි අවස්ථාවක කියලා තියෙන්නේ ධර්මයේ. අම්මා තාත්තා රජ කුලේ. රජ කුලේ කියන්නේ ඉතින් සියලු බලය තියෙන තැනනේ. රජ කුලේ හිටියත් වයසට ගියපු දුර්වලෙත් අම්මල තාත්තලා ඒ රෝගී අවස්ථාවකදී කිව්වොත් එහෙම මට ඕනේ ස්වාමින් වහන්සේ මගේ පුතාගෙන් කැම වේලක් කියලා. රජගෙදර අදාළ නැහැ. පින්ඩ පාති ගිහිල්ලා දානය අරන්ගල පූජ කරන්නට දෙන්නට ඕන. ඊට පස්සේ අම්මා තාත්තගේ ගිලන් භාවයක් තිබුණොත් භාවනාව නවත්තලා ඇවිල්ලා උපස්ථානය කරන්නට. ඒක ආචාර්ය උපාධ්‍ය බඳුයි. එතකොට දෙමව්පියන් දුතාංග පවා බිඳගෙන යන්නට පුළුවන්. ඒක කියනවා ඒ දුතාංගේ රකින්න එපා ඒ වෙලාවේදී. ඒක ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන කියන්නේ. ඒක වෙන තැනක කියනවා අම්මා තාත්තා සම්බන්ධයෙන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සම්බන්ධයෙන් රැකී කටයුතු කළ යුතුයි. ඒ නිසා සමහර අය ආරණ්‍යක වතහෙමද ආරණ්‍ය සේනාසනයක තමයි රාත්‍රියේ ගත කරන්නේ ආරණ්‍යක දුතාංගේ රකින්න භික්ෂුව. අම්මා තාත්තා ඉන්නවා ගාමේක. අම්මලා ඉතින් කැලේ ඉන්නේ නැහැ. අම්මලා තාත්තලා ගැලේ ඉන්නවා. ඒතර ගිහිල්ලා උපස්ථාන කරලා රැට එන්නට ඕනේ. එන්න බැරි මට්ටමක නම් තියෙන දුරයි නැත්නම් ඉන්න ක්‍රමයක් නැහැ අපි ඉන්නට ඕනේ. එතකොට දුතන්න දුතාංගය සුද්ධ කරන කෙනෙක් වෙන්නට බෑ. දුතාංගේ පැත්තකින් තියන්නට ඕනේ. ඉස්සලා අම්මා තාත්තා බලන්න. ඒක ආචාර උපදෙනස්තරත් එහෙම. ඒ නිසා දෙමව්පිය දෙදෙනාගේ වගකීම යුතුයකම පැහැර හරින්නට බැරි එකක්. ඉතින් ඒක භික්ෂුන් වහන්සේලාත් ඒක ගොඩක් කරලා භික්ෂුන් වහන්සේලාට තේරෙන්න පටන් ගන්නවා. මොකද ඔය ධර්මයේ ඉගෙන ගන්නකොට ආනන්තරී කතාවේක ඊට පස්සේ තවත් එකක් තමයි ඔය අපි වැඩිහිටි භික්ෂුන් වහන්සේලාට ගොඩක් ගරු කරනවානේ අපේ ශාසනයේ තියෙනවානේ. ඒ නිසා මට වඩා දවසක් හරි උපසම්පදාව වැඩි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් හයක් උපසම්පදා වැඩිලා තිබුණත් අපි වන්දනා කරනවා සියලු පස් ආසනෙ නැගිටිනවා ඒ ටික කරනවා ඒ සයන්හස කෙනෙක් කෙනකොට උපස්ථාන එනකොට. නමුත් ඒකට කාලයක් ඇද්ද අපිට හිතෙන්න පටන් ගන්නවා මේ මම කවුරුත් දන්නේ නැති මේ අද හම්බෙච්ච සමහරලාට අද තමයි මුණ ගැහුනේ සීලේ තමයි හිතන උපසම්පදා සීලේ ඒක තියේදි මෙච්චර මම ගරුත්වයක් කරනවා. හැබැයි මට මහා ප්‍රතිවිය වගේ මේ මුළු ගමනටම උපකාර වෙච්ච දෙමව්පියෝ දෙන්නට ගිහි කාලේ යදාල විදිහට මම සැලකුවාද කියන සිතවිලි එන්න පටන් ගන්නවා. ඔක තමයි සවන්නාසට ගොඩක් වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේලා ගොඩාක් අවධානය දෙනවා දෙමව්පිය දෙදෙනාම මේවා කරගන්න සහ ඒකේ ගුණේ ඒකේ වටිනාකම දැනගන්න නිසා සහ ඊට පස්සේ ඒක බුදුරණස්සේ දේශනා කළ තියෙන නිසා අර උරහිස් දෙකේ තියාගෙන අවුරුදු 100ක් උපස්ථාන කරත් නයින් මිදෙන්න බැහැ කියන කතාව. ඉතින් ඒකෙන් අපි ඉස්සරහට කතා කරනවා ඊළඟ දවස්වලදී ඒ නයින් මිදෙනවා නම් ඒක තියෙන්නේ ඒකත් බුදුරණ දේශනා කරලා තියෙනවා. ඔවුන්ව හොඳට සීලයක පිහිටවලා ධර්ම මාර්ගයේ පිහිටවලා නිවන් මාර්ගයේ පිහිටවලා උන්ගේ ත්‍යාගාගී ශ්‍රද්ධාදී ගුණධර්ම වර්ධනය කරනවා නම් අන්න අපිට පුළුවන් මේ නයින් නිදහස් වෙන්නට. විශේෂයෙන් මාර්ගඵල අධිගමනයට යොමු කරනකොට මේ නයින් නිදහස් වෙනවා කියලා අපි දක්වලා තියෙනවා. ඒ නිසා ඒක තමයි උපරිම වශයෙන් නිදහස් වෙන තියෙන ක්‍රමය. ඉතින් ගිහියටත් පුළුවන් තමන්ගේ දෙමව්පියන්ව ධර්ම මාර්ගයට යොමු කරවන්න. ඉතින් ස්වාමීන් වහන්සේලා මුණගස්සන්න, බණ අහන්න, සලස්වන්න, ෆැසිලිටේට් කරන්න. ඉතින් ඒව තමයි අපිට ඒ දෙමව්පියන්ට කරන්න දෙන උපකාර සිව්පසෙන් අනුග්‍රහ කරන අතරතුරේදී. ඒ නිසා ඕක තමයි බහුකාරකේ අපි පළවෙනි මාතෘකාව විතරයි මම ගත්තේ කතා කරන්න. මාතා පිතරෝ කියන එක මම හිතනවා යම් අවබෝධයකට හේතු වෙන්නට ඇති. ඒ කතා කරමු මාතෘකා ටික විශේෂයෙන් ඒ ළමා කාලය පිළිබඳ වෙනම කෝණකින් බලන්නට හුරු කිරීමෙනුත් බලාපොරොත්තු වෙන්නේ වෙන කිසිවක් නෙවෙයි. ඒ දෙමව්පිය දෙදෙනාගේ ගුණය තමයි මට ඒකෙන් මසු කරන්න අවශ්‍ය වෙන්නේ. නැතුව මේ ළමා කාර්යයට පහත් කරලා එහෙම එකක් කරන එකක් නෙවෙයි. ළමයින් ගැන හැඟීම දුරු කරන්න කියන එක නෙවෙයි. අපි හැමතිස්සෙම බලන්නේ ඉතින් අපේ දරුවෝ ගැන අපිට හැඟීම තියෙනකොට හැමතිස්සෙම හිතන්න අපිත් මේ වගේ කාලයක් ගත කරා. ඒ අපේ දෙමව්පියෝ එක දිවසපු නිසා. ඒ නිසා ඒ ළමා කාලයේ තියෙන ඒ නුගුණ නැත්තම් නොමේරූ භාවය තමයි වඩා කියන්න වෙන සමාජයේ ඉදිරි නොමේරූ භාවයේ ඉවසපු එකෙන් දෙමව්පියන්ගේ ගුණයම තමයි එතනත් අපි ප්‍රකට කරගන්නට ඕනේ. එහෙනම් ඊළඟ දවසේ මම ආචාර්යවරු දායකයෝ ආචාර්යවරු ගොඩක් ඉන්න අතර දායකයෝ ගිලානුපස්තාක් කියන මාතෘකා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දේශනාව අවසන් කරමු. සංඝයාගේ දේ තමන්ට ලැබිලා පරිපෞද්ගලික ඔය භාණ්ඩ භාජනයකින් ලැබෙනවන අපිට. දැන් සංඝයාට ලැබෙන දේ බෙදනවා අපි. එතකොට ලැබුණාට පස්සේ ඒක පෞද්ගලිකයි. ඒක දෙන්න පුළුවන්. ඒතකොට සංඝයාගේ දේ අරන් දෙන්න බෑ. ඒක පාපයක්. එහෙම කරන්න බෑ. සංගයාගේ වස්තුවට අත ගහන්න බෑ අපිට. ඒක පොදු එකක් නේ. ඒකට අයිතියක් නෑ. පෞද්ගලිකව ලැබිච්ච දේ සංගයාගේ දේ වුණත් දැන් සමහර වේබං අවේබංගයේ තියෙනවා. දැන් සංගයාට පූජා කරපු ඇඳපුටු මේ ඒව දෙන්න බෑ. ඒක පෞද්ගලිකව ගන්න බෑනේ මට. සංගයාට ලැබිච්ච දේ පෞද්ගලිකව මට අයිති වෙන ක්‍රමයක් තියෙනවා භාණ්ඩ භාජනය කියලා. ඒක අපලෝකනේ තමයි අපේ තැන් වල කරන්නේ. ඒක ක්‍රම කීපයකට කරන්න පුළුවන්. එහෙම කරලා ඒක පෞද්ගලිකව මට අයිති. දැන් ඒ සිවුර ඊට පස්සේ බෙදලා දුන්නට පස්සේ ඒක දැන් සාංගික නේ. ඒක මට අයිති. මේක මට දෙන්න පුළුවන්.
මාලවන් කෝ විපස්සනා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්නය ආවේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවේ මුල් කොටසේ අර මේ දෙමව්පිය දරුවන්ගේ බහුකාර්ය ක්‍රමය ගැන කරපු දේශනාවේ ස්වාමීන් වහන්සේ අර දැන් මේ යුරෝපයේ ජනප්‍රියම නෙමෙයි වෙන දෙයක් තමයි අර සුරෝගේට් පෝන් චිල්ඩ්‍රන් කියන එක. ඒ කියන්නේ අර දෙමව්පියෝ බයෝලොජිකල් පේරන්ට්ස්ලා නැතුව වෙනත් මවක් විසින් ළමයව බිහි කරලා ඊට පස්සේ ඒක ඒ බයෝලොජිකල් පේරන්ට්ස්ලාට බාර දෙන ඒ තත්ත්වය තුළ ස්වාමීන් වහන්සේ මේ එතකොට එතන දැන් අපි උපකාර කිරීම සම්බන්ධයෙන් එතන කුසලය හෝ අකුසලය සිද්ධ වෙන ආකාරය
සොරගේට් නේද ඔන්න හොනේ වචනේ කියන්නේ සොරගේට්. එතකොට මේ 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 එතකොට ඔතන වෙන්නේ මෙහෙමනේ සාමාන්‍යයෙන් තාත්තගේ ශුක්‍රාණුවක් මවගේ ඩිම්බයක් සහ වෙන මව් කුසක් කොහොමනේ වෙන්නේ නේ. ඕකේ ඕකන තියෙන. එතකොට මව ගැන නිර්වචනය කරනකොට ජනිත්‍යාගේ තමයි ධර්මයේ කියලා දෙන්නේ. කියන්නේ බිහි කරන කෙනා. එතකොට සාමාන්‍යයෙන් ඒ ඩිම්බේ අයිති මව තමයි දරුවා දරාගෙන ඉන්නේ. මේකෙදි වෙන්නේ ඇත්තටම බේස් එක හදන්නේ වෙන දෙන්නෙක් දරාගෙන ඉන්නේ වෙන කෙනෙක් කුසතුලේ. එතකොට මම දන්න ක්‍රමයේ හැටියට මගේ උපකල් මේ උත්තරේ මොකද ඕක සාමාන්‍යයෙන් ධර්ම පොත්තර තියෙන එකක් නෙවෙයිනේ. ඒක හැටියට ඩිම්බේ අයිති මවයි ශුක්‍රාණු අයිති පියයි තමයි සැබෑ මව්පියවරු දෙන්නා. එතකොට ඒක දරන් හිටපු මව වෙන්නේ නැහැ කියන එක තමයි මගේ අදහස. එයා අර රැක බලා මොකද ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා කියලා එකක් තියෙනවානේ. එතකොට ළමයා ඉපදිලා ඉවරයි. මව් කුසෙන් බිහිවීම කියන එක දෙවෙනි ස්ටේජ් එකක්. උප්පත්තිය වෙලා ඉවරයි කුසේදීම. එතකොට ප්‍රතිසන්දි අවස්ථාවෙන් තමයි උප්පත්තිය සිද්ධ වෙන්නේ. ඒ ප්‍රතිසන්දියට හේතු වෙච්ච යම දෙන්නගේ ශරීර කොටස් දෙකක් නම් එකතු වුනේ මේ උපකාරුනේ මේකට. ඒ ටික තමයි මව ලෙස ගන්නට වෙන්නේ. එතකොට මන් දන්නේ මේ දෙක කුස ඇතුලේදී තියෙනකොට ප්‍රතිසන්දිය සිද්ධ වුණත් කොහොමද කියලා එතකොට තර්කයක් ගේන්න පුළුවන්. මේ දෙකේ වෙන කෙනෙකුගේ කුසක් ඇතුලේදී තමයි මේ දෙක තියෙද්දි ප්‍රතිසන්දිනේ. එතකොට ඒ කුසද ඇත්තටම මව ෆැසිලිටේට් කරන්නේ ඩිම්බේ දෙක. අපි දන්න විද්‍යාවත් එක්ක මිශ්‍ර කරොත් මට කියන්න වෙන්නේ ඩිම්බේනේ. එතකොට ඒ නිසා මම මගේ පෞද්ගලික අදහස ඒ ඩිම්බේ අයිති කෙනා සහ ශුක්‍රාණුව අයිති කෙනා තමයි මම සහ පියා වෙන්නේ. එතකොට ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ රූප ඇසුරු කරගෙන අරයා අර අම්මා කරන්නේ දැන් අඩු වයසින් බිහි වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන් උදාහරණයකට අපිටම අඩු වයසින් බිහි වෙච්ච කෙනෙක්ව අපි රැක බලා ගන්නවා. ඒ වගේ අර ප්‍රතිසන්දි ලැබෙන වෙන තැනක ඒ කියන්නේ වෙන පදනමක ප්‍රතිසන්දි ලැබෙන කෙනාට රැකවරණය තමයි කුසේ දීලා තියෙන්නේ. ඒ අවශ්‍ය පෝෂණය තමයි ලැබලා දීලා තියෙන්නේ. එතකොට එයා මගේ හැටියට තාම අර කිරිමව මට්ටමට යන්නේ නැහැ. රැක බලාගත්ත ඊට වඩා උසස් කෙනෙක් වෙනවා. මවට වඩා පහත් කියන්නේ සම්බන්ධයේ වෙන දුරස් පොඩ්ඩක් අඩුයි. හැබැයි අර පෝෂණය කරපු අම්මට වඩා විශේෂත්වයක් ලැබෙනවා. මොකද නැතිබෙරි එළාවේ එයා කාපු කෑමෙන් තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. එයා කන එකෙන් තමයි ජීවත් වෙන්නේ. එයාගේ පෙකිනි වලින් තමයි ආහාර ටික ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා එයා ලොකු තැනක් එතන. ඒක නිකන් ඉන් බිට්වීන් එකක්. දැන් ප්‍රජාපති මහා මායා දේවියගේ එක පැහැදිලි නේ අපිට. ප්‍රජාපති මහා මායා දේවිය තමයි බිහි කරේ. ප්‍රජාපති තමයි බලාගත්තේ. මෙතනදී වෙන්නේ ඒ බිහි කරපු අවස්ථාව දෙකට කඩලා තියෙනවා. ප්‍රතිසන්දී සිද්ධ වෙච්ච ඩිම්බය ඇති වෙච්ච කෙනත් කුස කොයි කාගේ ශරීරය ඇතුළේද හිටියේ කියන එක. එතකොට මේ දෙන්නම මව් ලෙස සලකනවට වඩා මගේ පෞද්ගලික අදහස අරයා තමයි මව වෙන්නේ. මෙයා එයාව රැක බලාගත්ත ෆැසිලිටේට් කරපු කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි පෝෂණය කරපු කෙනාට වඩා විශේෂ තැනක මෙයා ඉන්නවා.
සවිනාසාර
එතකොට නාම රූප දෙකට පදනම අරයන්නේ ඩිම්බේනේ. නෑ බිහි වෙනකොට කියන්නේ ළමයා බිහි වෙලා ඉවරයිනේ ඉතින්. ඒතෝ උපදිනකොට ඉතින් ලොකු ළමෙක් නෙන්නේ එතකොට. ඒතර මේ වැදගත් වෙන්නේ අර මුල් අවස්ථාවේකනේ. ඒකට උපකාර වෙනවා ඉතින් කුස ඉන්නකොට. දැන් අපි හිතමුකෝ උදාහරණයකට ප්‍රතිසන්දිය ලබාගත් අවස්ථාවේ නීතරම් මිනිහෙක්ව පෝෂණය කරන්න පුළුවන් වුණොත් ඒක වෙන්නේ නැහැ. නමුත් එහෙම වුණොත් ඒ මොකරි ලැබෙන ආහාරයෙන් නෑ පෝෂණය වෙන්නේ. එතකොට අරකෙදි වෙන්නේ මව් කුසේදි වෙන්නේ අම්ම ගන්න ආහාරයෙන් තමයි යාගේ මේක හැදෙන්නේ. එන්න එන්න බොඩි එක ඩෙවලොප් වෙන්නේ. නමුත් ප්‍රතිසන්දි අවස්ථාවේ පදනම තමයි බලන්නේ අපි. ඒක තමයි මව්පිය තැන. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ දිව්‍ය ලෝකේ වුණත් ප්‍රතිසන්දිය ලබන්නේ උකුලේ නම් එතකොට යා තමයි අම්මා තාත්තා. අම්මා තාත්තා වේ. ඉතින් ඒ වගේ අර ප්‍රතිසන්දිය ලබන්නේ මොකක් ඇසුරු කරගෙනද? විද්‍යාවත් එක්ක මිශ්‍ර කළා මම මේ කියන්නේ. ඩිම්බේ ඒ කියන්නේ යුක්තාණුව කියන එක ඇසුරු කරන් මේක හට ගන්නවා කියන මේක මත කර්මජ රූපෙට හට ගන්නවා කියන එක මත. ඒක මත නම් හටගන්නේ මොකද එහෙම එකක් අපිට හම්බ වෙන්නේ නැති නිසා. මේ ගැලෙම ඍජුවම එතකොට මේ දෙක මත නම් හටගන්නේ ඒ තමයි අමතත්. මොකක් ගැනද මට තේරුන්නේ
නැහැ.
ඉන්ජෙක්ෂන් එක දුන්නොත් අනන්තරියෝ මැරෙන්න දුන්නොත් ඒක අනන්තරි. හරි හොඳයි. එහෙමනම් අද දවසේ අපි දේශනාව සිද්ධ කරන්න යදුනේ ධර්ම දේශනාව සඳහා බැතිවර අනුග්‍රහය සිදු කරන්නේ ස්විස්තරලන්තයේ ජිනීවා නුවර පදිංචි කුමාරි නිලුම්දිනිය චන්දන පෙරේරා සහ පහන් සහ තරංග පුතුණුවන් විසින්. ධර්ම දානයේ අරමුණ තමයි පින් කැමති සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. මියපරලෝ යන්න යදුණු NPK නිලුම්දිනිය මහතා ඇතුළු පවුලේ මියගිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් දේශකයන්න් වහන්සේ ඇතුළු දරතෙන් ධර්මයෙන් අනුග්‍රහ කරන පින්වත් සියලු දෙනාටම ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. කුමාරි නිලුම්දිනිය මහත්මියගේ අසනීප තත්ත්වයේ සුව වී නිදුක් නිරෝගී සුව පිණිස මේ පින් උපකාර වේවා. පහන් සහ තරංග යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට මේ පින් උපකාර වේවා කියන බලාපොරොත්තුවෙන් තමයි මේවා සිද්ධ කරන්නේ. DMS නිලුම්දිනිය, DMK නිලුම්දිනිය, MJ ජයතිලක යන මහත්ම මහත්මීන්ට නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි සිද්ධ කරන්නේ. ඉතින් බලාපොරොත්තු වෙච්ච පරිද්දෙන් මිය පරලොව ගිය අයටත් අපේ අපින් අනුමෝදන් වේවා. කුමාර නිලුම්දිනිය මහත්මියගේ අසනීප තත්ත්ව දුරු වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. සුජීවත්ව වාසය කරන නම් සඳහන් කර හැම දිනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම ධර්ම දේශනා සඳහා Zoom map එක ලබා දෙන ස්විස්තරලන්තයේ පදිංචි වජිර රණසිංහ මහතාට සහ මියපරලොයන්ට යෙදුණු එතුමන්ගේ ආදරණීය පියතුමාට පින් අනුමෝදන් කරනවා. ඉතින් වජිර මහත්මයාටත් මේ කරුණු අහන්නට ඒ පදනම සකස් කිරීමෙන් ලොකු පිනක් රැස් වෙනවා. ඉතින් එතුමාටත් ධර්මඥාන භාවනා ඥාන වැඩෙන්නේ මේ පින හේතු වේවා. පියතුමාටත් පින් අනුමෝදන් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ කටයුතු සියල්ල හොඳින් සිද්ධ කරන්න අපේ උද්‍යානයේ උනන්දු වෙන මෙතනිය, ඒ වගේම විශ්ව උනන්දු වෙන මහත්මා ගේ උනන්දුවෙන් උත්සාහයෙන් තමයි ඕනකමින් තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ වගේම බෙස්ටෝ ගෲප් එකෙත් පිරිසගේ අනුග්‍රහයන් ඉදිරි ධර්මදේශන ආදී සඳහාත් සිද්ධ කරනවා. ඉතින් මේ පිරිසේ එකමුතුවෙන් තමයි මේ කටයුතු ඔක්කොම සිද්ධ වෙන්නේ. විශේෂයෙන් අපේ උද්‍යානයේ උනන්තන මෙතුණිය විශ්ව උනන්තන මහත්මයාට තව තවත් මේ සාසනික කටයුතු ඉතාම ඉහළින් කරගෙන යන්නට සියලු ශක්තිය ධෛර්ය වාසනාව නොඅඩුව ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම නිති අනුග්‍රහ කරන හැම පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ දේශනාවන් පටිගත කරලා ප්‍රචාරණය කරන්න උපකාර කරන අපේ නිකේෂ් මහත්මයා, ප්‍රසාද් මහත්මයා ඇතුළු හැම දිනාටමත් තව තවත් ධර්මඥාන භවනාඥාන දිනු කරගන්න මේ කුසලයේ ක්‍රස හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින් අනුමෝදන් වන ආත්මාරක්ෂක ලෝකපාලක මේ සෙනසුනට අධිගෘහිත දිව්‍යරාජ මණ්ඩලයේද පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට නිවණින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිය ඥාති වර්ගයා පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනේ වී නිවණින්ම සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. සියලු ලෝක සත්ත්වයාට මේ පින් අනුමෝදන් වීමෙන් සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්වෝ සමිදිටු වෙත්වා, නිස්තිසරණ සරණ ගොස් නිවණින්ම සැනසීම ලබත්වා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම අවසාන වශයෙන් ධර්ම දේශනාවට සහ සම්බන්ධ වුණු හැම සියලු දෙනාටම තව තවත් උතුම් ලෙස ධර්මඥාන භාවනා ඥාන දිනු කරගෙන ධර්ම මාර්ගයේ හැසිරෙන්නට නිදුක් නිරෝගී සුව වැඩේවා. මෙලොව දිනුව සිද්ධ වේවා, පරලෝක සුගතිය සිද්ධ වේවා, කෙලවර නිවනම සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා ආශිර්වාද සිද්ධ කරා. ඉදං වෝ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං චිරං රක්칸තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සදු සදු